さあ歩くあるやみたいな。サマンタチャクワレーソアトラガチャントデヴァタSaddhammaṃ munirājassa sunantu sagga mokkhadaṃ Dhamma savana kālo ayaṃ badanta Dhamma savana kālo ayaṃ badanta Dhamma savana kālo අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි, පසුගිය දින දෙකේදීම මහා සතර සතිපට්ඨාන සූත්‍රය නම් වූ ඒකායන මාර්ගය පිළිබඳව නිවනට උපකාර වන රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට උපකාරක ධර්ම පූර්ණය වෙන මඟ පිළිබඳව කවුරුත් ටිකක් දුරට දැනගත්තා. එතෙන්දි කායකාය අනුපස්සනාවේ ආනපාන සති පබ්බය, ඉරියාපත පබ්බය, සම්පජඤ්ඤ පබ්බය ඒ ආනපාන සති සමාධියේ පිහිටන්ට කටයුතු කරන ක්‍රියාකාරකම් කරන වෙලාව. ඒ වගේම පටික්කුල මනසිකාර පබ්බය, ධාතු මනසිකාර පබ්බය, නවසියෝතික පබ්බය උපකාර වෙන්නේ මේ අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා නිච්ච සුඛාර්ථ ඉවත් කරන්න. එහෙම නැත්නම් මේ ඝන සංඥාව, දුව සංඥාව හිතේ පවතින වෙනස් කරන්න මේ පටිකුලකය ලෙහන්න. ඉතින් ඒ අනුව මේ දෙකෙන්ම සමත විපස්සනා හැටියට කාය කායනුපස්සනාවේ මේ පබ්බ 14 දිම අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා නිබ්බිදා විරාගා නිරෝධ පටිනිස්සග්ග කියන තත්වයට පත් වෙන්න උපකාර වෙන කායිකාය අනුපස්සනාව තේරුම් ගත්තා. මේ ක්‍රියාවක සෑම ක්‍රියාවකම සංකාරයක් වන සෑම ක්‍රියාවක් තුළම වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් අලුතෙන් උපදිනවා. මෙතෙක් නොතිබූ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් අලුතෙන් උපදිනවා. මේ අලුතෙන් උපදින වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය තමා තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන ඒ අලුතෙන් උපදින්නට එන නමුත් තාම ඇතුළට නොගත් ඒ වේගය නොඋපදවාම අනුපාද වශයෙන්ම නිරෝධ කිරීම තමා අනුසය න අනුසේති කිරීම. මෙහෙම මේ කායේකාය අනුපස්සනාව කරගෙන යනකොට වේදනාසු වේදනා අනුපස්සනාව සිද්ධ වෙනවා. කිත්තේ කිත්ත අනුපස්සනාව සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන ආකාරයත් තමන් විසින් තමන් තුලින් තේරුම් ගන්න ඕන. ඒකයි අර පජානාති කියන වචනෙන් විග්‍රහ කළේ. මේ තුන නිවැරදිව තේරුම් ගත්තාම හතරවෙනි අවස්ථාව තමා ධම්මේසු ධම්ම අනුපස්සන. ධර්මතාවයෙන්ම මේ කෙලෙස් වලට මෙතෙක් සකස් වී තිබුණු ආයතනික රටාව හිතෙන් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවෙන් අර ආයතන රටාව අහෝසි වෙලා යනවා. ඒ අවස්ථා 4-5ක් තියෙනවා. ඒ අවස්ථා 5 පිළිබඳව තමා ධම්මේසු ධම්ම අනුපස්සනාවේදී විග්‍රහ කරන්නේ. විස්තර කරන්න. මේක මෙතෙන්දී මේ කරන්න විශේෂ දෙයක් නෑ. හැබැයි දැනගන්න, තේරුම් ගන්න, තමා තුළින් පජානාති කියන තත්ත්වයෙන් තේරුම් ගන්න හුඟක් දේවල් තියෙනවා. තමා තුළ ඇතිවන වෙනස්කම් තමා විසින් දැන හඳුනා ගැනීම තමා පජානාති. ඉතින් ඒක නිසා කරන්න ඕනෑ එකයි, ඊට පස්සේ සිදුවෙන වෙනස්කම් තමා අර වේදනාසු වේදනානුපස්සනාවෙනුත්, චිත්තේ චිත්ත අනුපස්සනාවෙනුත්, ධම්මේසු ධම්මානුපස්සනාවෙනුත් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ධම්මේසු ධම්මානුපස්සනාවේ පබ්බ පහක් තියෙනවා. මේ පබ්බ පහ පිළිබඳව කවුරුත් තේරුම් ගන්න ඕනේ. මෙතෙන්දී අර පෘථග්ජන පුද්ගලයෙක් හැටියට රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම, ප්‍රියාප්‍රියතර මැනීම නිසා තමන් දන්නේම නැතුව කරුණු පහක්, නිවන ආවරණය වන කරුණු පහක් තමන්ගේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ආයතනික රටාවක් හැටියට සකස් වෙලා තිබුණා, තියෙනවා. සියලු පෘථග්ජන පුද්ගලයන්, සත්වයන්, දෙවියන්, දේවතාවන්, බ්‍රහ්මයන් සියලු දෙනා තුළ මේ ආයතනික රටාව කුරා කුහුම්බියාගේ පටන් මහා බ්‍රහ්මය දක්වාම ඔය ආයතනික රටාව සකස් වෙලා තියෙනවා. ඒ අනුව මේ පංචකාම නීවරණ ධර්ම කියන නිවන ආවරණය කරන කරුණු පහක් හැම පෘථග්ජන සත්වයෙක් පුද්ගලයෙක් තුළම සකස් වෙලා තියෙනවා. ඒ පහ තමා නිවන ආවරණය වන කරුණු පහ: කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡිතා. දැන් අර කායකාය අනුපස්සනාව වඩනකොට, වේදනාසු වේදනා අනුපස්සනාව වැඩෙනකොට, චිත්තේ චිත්ත අනුපස්සනාව වැඩෙනකොට සිද්ධ වෙන්නේ මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡිතා කියන දේවල් වලට අර ආයතනික රටාව සකස් වෙන්නට මෙතෙක් දුරට අර ලිබුණු මේ දේවල් අලුතෙන් ලැබෙන්නේ නැහැ. අනුසය නවතිනකොට අර වේගය වේදනාවට ක්‍රියාත්මක වෙන්නේ නැතිකොට, ඒ අනුව තමන්ගේ අධ්‍යාත්මය තුළ, මේක අධ්‍යාත්මික වශයෙන් සිදුවෙන වෙනසක්, අධ්‍යාත්මය තුළ වෙනසක් සිදුවෙනවා. මේ වෙනස තමා මේ නීවරණ පබ්බයෙන් විග්‍රහ කරලා තියෙන්නේ. ඒ අනුව මේ පහේම ඉද භික්කවේ භික්කු සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං අතිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති, අසන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. දෙපැත්ත. එකක් සන්තංවා, මේ සන්තං නිසා තමා රාගේ ද්වේෂේ මෝහේ නිසා ඇතුළට ගැනීම නිසා තමා සන්තං. ඒ අනුවයි අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන් දෝති පජානාති. ඒ වගේම අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. ඒ වගේම අජ්ජත්තං තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡිතා. මේ පහම අධ්‍යාත්මික වශයෙන් සකස් වෙන්නේ මේ සන්තං අත්ති නිසයි. දැන් අර කායකාය අනුපස්සනාව වඩනකොට, ආනපාන සති සමාධිය පිහිටලා අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කරනකොට අර සන්තං කියන එක නැති වෙනවා. අසන්තං, අසන්තංවා නත්ති. දැන් ඒ නවතිනවා මේ ආයතනික රටාවට අවශ්‍ය වන මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡිතා කියන පහම අලුතෙන් ඇතුළට අනුසය හැටියට එන්නේ නැහැ, නවතිනවා. මේකයි වෙනස. මේ වෙනස පියවර තුනකින් එකින් එක තේරුම් ගත යුතුයි. ඒ පියවර තුන ඊගාවට එකක විතරක් අපි කිව්වහම මේ පහේම මේ පියවර තුන මේ ආකාරයට තියෙනවා. යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති. මීට පෙර අර පෘථග්ජන තත්ත්වයේ ඉන්නද්දි කාය කායනුපස්සනාව පිළිබඳව නොදන්නා ආනපාන සති සමාධියේ නිවැරදි බව උදුරා දමන්නට උපකාර වන ආකාරයට ක්‍රියා නොකළ ඒ අතීත කාලයේදී යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති. මේ කාමච්ඡන්දය ඒ කාලේ මේ දිගින් දිගටම සකස් වූ බව මොහොතේ මොහොතම අනුසය එකතු වෙන හැම වෙලාවකම මේ කාමච්ඡන්දස්ස කියන මේ නීවරණ ධර්මය යථා පරිදි සකස් වූ බවත් ඒවා වෙනස් කරන්නට උදුරා අයින් කරන්නට අනුප්පන්නස්ස කරන්නට නොදැනීම නිසා ඒක යථා පරිදි මේක උදුරා දමන්නට නොදැනීම නිසා කාමච්ඡන්දය අලුතෙන් ඉපදිලා මේ කාමච්ඡන්දය සකස් වූ බව නිවන ආවරණය වූ බව යථා පරිදි දකිනවා දැනගන්න. දැන් යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස තාම කාමච්ඡන්දය උපදින්නට එනවා ඒක යථා පරිදි දැකලා පහණං හෝති තංච පජානාති. උපදින තැනදිම ඒක ප්‍රහාණය කරන්නට දැන් දන්නවා යථා පරිදි. ඒ අනුව යථාච පහිනස්ස කාමච්ඡන්දස්ස යථා පරිදි කාමච්ඡන්දය ප්‍රහාණය කිරීමත් සමග ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. මේ ආයතනික රටාව මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ අලුතෙන් සකස් වීම යථා පරිදි නවතින බව සකස් නොවන බව අනුප්පාදෝ හෝති තංච පජානාති. දැන් මේ අවස්ථාවේ අර ආනපාන සති සමාධියේ පිහිටා සතර සතිපට්ඨානය පූර්ණය කරගෙන යනකොට තමන්ට තේරුණේ නැතුවට අධ්‍යාත්මික වශයෙන් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මෙතෙක් කල් ඔය මස් නහර ඇට මිදුළු හෝමෝන් ක්‍රියාකාරීත්වය මේ සියලු ඇට නහරවැල් සියලු දේ සකස් වෙලා තිබුණේ මේ නිවන ආවරණය කරන මේ ප්‍රිය දේට ඇලීම කියන කැමැත්ත අප්‍රිය දේට ගැටීම කියන කැමැත්ත ප්‍රියාප්‍රියාතර මැනීම කියන මේ ගති සකස් වෙලා තිබුණේ අර ආයතනික රටාව නිසා. දැන් මේ ප්‍රිය දේට ඇලෙන්නෙත් නැහැ ඒක ඇත්ත දැක්කත් අප්‍රිය දේට ගැටෙන්නෙත් නැහැ ආනපාන සති සමාධියේ පිහිටා ප්‍රියාප්‍රියාතර මනින්නෙත් නැහැ. ඒ නිසා මේ ආයතනික රටාව ඉබේම දිය වෙලා යනවා වෙනස් වෙලා යනවා. අර නහර වැල් ඇට මස් මිදුළු මේ සියලු දේ අර මුලින් සකස් වෙලා තිබුණ ආකාරයෙන් වෙනත් පැත්තකට වෙනත් ආකාරයකට සකස් වෙන්න පටන් ගන්නවා. ඒකයි වෙන්නේ අධ්‍යාත්මික වශයෙන් ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුලත් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ එන සතර සතිපට්ඨානය වඩනකොට තමන්ට පෙවුනේ නැතුවට යථා පරිදි වෙනස්කම් ඇතුළාන්තයේ තුල සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීම එක තැනක දෙපලක නෙමේ මේ කාමච්ඡන්දස්ස ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡිතා කියන පහම මේ එකම ආයතනයක් සකස් කළ ආයතනික රටාවක් සකස් කළේ. ඒ ආයතනික රටාව දැන් සහ මුලින්ම අර පෙර තිබුණ ක්‍රමයෙන් අනිත් පැත්තට හැරිලා අර ප්‍රිය දේට ඇලෙන ගතිය අප්‍රිය දේට ගැටෙන ගතිය ප්‍රියාප්‍රියාතර මනින ගතිය සහ මුලින්ම වෙනස් වෙනවා. වෙනස් වෙලා දැන් ඒවා අර කැමැත්තෙන්ම මුංචිතු කම්මතා ඥානය කියන ඥානයකින්ම සංකාර උපේක්ඛා ඥානයෙන්ම ඒ දේවල් වලට අර සන්තං අත්ති අසන්තං නත්ති කියන தത്വයට පත් වෙනවා. මේ අනුව මේ කාමච්ඡන්දය පියවර තුනකින් යථා පරිදි ඒ වගේම තීනමි ව්‍යාපාදයේ ඒ වගේම පියවර තුනක් තියෙනවා යථාච අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස යථාච පහිනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුප්පාදෝ හොති. ඒ වගේම තීනමිද්දත් යථාච අනුප්පන්නස්ස තීනමිද්ද තුන්වෙනි එකේ අතාච පහිනස තීනමිද්දස ආයතින් අනුපාදෝ මේ ආයතනය ආයතනික රටාව සහ මුලින්ම නැති වෙලා යනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුච්ච පහම මෙතෙක් කල් පැවතුනේ නිවන ආවරණ කරුණු පහක් හැටියට අර ආයතනික රටාවක් සකස් වෙලා තිබුණ නිසායි. ඒවා කැමැත්තෙන්ම අර ප්‍රියදේට ඇලීම අප්‍රියදේට ගැටීම ප්‍රියාප්‍රියාතර මැනීම පුරුද්දක් හැටියට පැවතුන නිසායි මේ විදියට මේ නිවන ආවරණය කරන කරුණු පහක් තමා තුළ අධ්‍යාත්මය තුළ අර භෞතික ලෞකික වශයෙන්ම ශාරීරික වශයෙන්ම මේ ඇටමස් නහරවැල් සියලු දේ සකස් වෙලා තිබුණේ ඒ ප්‍රියදේට ඇලෙන අප්‍රියදේට ගැටෙන දේ පිළිගන්න. දැන් ඒකෙන් වෙනස් වුණා. ඒ නිසා මේ ආයතනික රටාව සහ මුලින්ම අනිත් පැත්තට හැරෙනවා. ඒක තමයි අර රතන සූත්‍රයේ ගාථාවක් තියෙනවා මේක විග්‍රහ කරන්න. කීනං පුරාණං නවන් නත්ති සම්බවං විරත්ත චිත්තේ ආයතිකේ බවස්මි. උදාහරණයකුත් තියෙනවා. තේ කීන බීජා උරිල්ලත්තන්දෝ නිබ්බන්ති දීරා යතායම්ප දීපෝ. අර ඉස්සෙල්ලා තෙල් දිගටම පහන් දැම්මා. තිර තියෙනවා. දැන් අර ආනපාන සති සමාධියේ ඉන්නකොට මේ අධ්‍යාත්මය තුළ දැන් ඇතුළට තෙල් වැටෙන්නේ නැතිකොට තිර ගිනි ගනගෙන ඉවර වෙනකොට පාන තියෙනවා. හැබැයි තෙලුත් නැහැ, තිරෙත් නැහැ, ඇවිලෙන්නෙත් නැහැ, ගින්නත් නැහැ. ඒ වගේ මේ අධ්‍යාත්මිකව මේ බඹයක් වමන වූ ශරීර කූඩුවේ පිටින් වෙනස්කමක් පේන්නේ නැහැ. නමුත් ඇතුළාන්තය තුළ අර මෙතෙක් කල් තිබුණු කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පහ සකස් වෙන්නේ නැහැ. සකස් වෙන්න ක්‍රමයක් නැහැ දැන් අලුතේ. ඒවා ඇතුළට ආවත් නවතින්න පවතින්න ක්‍රමයක් නැහැ. ඒවට දැන් අර ඇට මස් නහනට මිදුළු හෝමෝන ක්‍රියාකාරීත්වය සියලු දේ අධ්‍යාත්මික වශයෙන් ඒව දැන් පිළිගන්න කැමති නැහැ. ඒව දැන් එකතු වෙන්නේ නැහැ. ඒක නිසා අධ්‍යාත්මික වශයෙන් මේ පහම වෙන මේ වෙනස්කම් පහම සිද්ධ වෙන්නේ අධ්‍යාත්මික වශයෙන්. ඒක නිකේ ඉති මේ මුලින්ම කියලා තියෙනවා. ඉද බිකවේ බික්කු සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දෝ චන්දං අත්ති මේ අජ්ජත්තං අසන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං. ඒ නිසා අධ්‍යාත්මික වශයෙන් ඇතුළාන්තය තුළ මේ පහ මේ විදියට ඉස්සෙල්ලා තිබුණු මේ ගති කරුණු පහක් එමුනම් ආයතනික රටාවකේ මේ පහේ එකතුව මේ ආයතනික රටාව නැති වෙලා යනවා. මේ ආයතනික රටාව තිබුණු නිසා තමයි මෙතෙක් කල පුද්ගලයෝ මේ පංචස්කන්ධයම භාවිතා කළ යුතු භාවිතා කළ හැකි ස්කන්ධ පහම රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදානය කරගත්තා. දැන් මේ නීවරණ පබ්බය ඉවර වුණාට පස්සේ දැන් අර ස්කන්ධ පබ්බය ඉබේම අහෝසි වෙලා යනවා. මොකද දැන් උපාදානය කර ගැනීමේ කැමැත්තක් ආශාවක් අවශ්‍යතාවයක් ආයතනික රටාවක් නැහැ. දැන් කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීනමිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා නැතිකොට පංචස්කන්ධේ උපාදානය කරගන්න තමන්ගේ වශකයට අරගෙන කැමැතිසේ පැවැත්වීමේ කැමැත්තක් ආශාවක් අවශ්‍යතාවයක් ඉබේම නැති වෙලා යනවා. ඒ අනුව කරුණු තුනක් තේරුම් ගත යුතුයි මෙතෙන්දිත් මේ පංචස්කන්ධය පිළිබඳව. ඒ අනුව මේ ස්කන්ධ පබ්බයේදී දෙවැනි පබ්බයේ සිද්ධ වෙන්නේ බොහොම සුළු දෙයක්. ඉද බික්කවේ බික්කු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාව අත්තංගමෝ. ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥා අත්තංගමෝ. ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්තංගමෝ. ඉති විඥානං iti vinyanasa samudyo iti vinyanasa attangamo me panchakama nivarana dharmaye tibunu avasthave tama me vedanawa api upadane karagatte rupe vedana sanya sankara vinyana upadane karagatte hiten edige sanchetana pavattala den eka yatha paridi iti kiyanne yatha paridi ඇත්ත ඇති ඇතියට මේක තේරුම් ගත්තා ඒ නිසා ඒ අතීතයේදී සමුදේ බිහි වුණේ මේක තේරුම් නොගැනීම නිසා දැන් ඒක ඇත්ත ඇති ඇතියට තේරුම් ගත්තා ඒ නිසා ඉති රූපස්ස අත්තංගමෝ ඉති වේදනාය අත්තංගමෝ ඉති සංඥාය අත්තංගමෝ ඉති සංඛාරාණං අත්තංගමෝ ඉති විඥාණං අත්තංගමෝ ඒක ඇතුළාන්තයේ තුල අධ්‍යාත්මික වශයෙන් එකට ඇති කැමැත්තක් ආසාවක් උපාදානයක් ආදානය කර ගැනීමක් නැහැ හැබැයි භාවිතය තියෙනවා භාවිතය නැතුව පැහැත්ම පවත්වාගෙන යන්න බෑ ඔය පංචස්කන්ධය අර උපාදානය කියන දේ ගතිය වැරදි දේට හේතුව තමයි අර පංචකාම නීවරණ ධර්ම ඒක නිසා දැන් උපාදානය කෙරෙන්නේ නැහැ ඒකෙන් විදී නිදහස් වුණා ඊළඟට ඊළඟ පියවර තමයි ධම්මා ධම්මානුපස්සනාවේ ආයතන පබ්බේ මේක ටිකක් නමේ හුඟක්ම වැදගත් අවස්ථාවක් මෙතෙන්දි තමයි සම්පූර්ණම අර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මතුවෙලා සත්පුජ්ජංග පූර්ණ වෙන්නට අවශ්‍ය පසුබිම පසුතලය සකස් වෙන්නේ ඒ නිසා මෙතෙක්කල් අර ඇහැකණනාසය දිවකාය මන කියන හයම ආයතන හයක් හැටියටයි පෘථග්ජන පුද්ගලයා මේ ධර්මයේ තේරුම් ගන්නට පෙර පාවිච්චි කළේ ආයතන හයක් හැටියට. දැන් ඒ පුද්ගලයා පිළිතුල මේ ආයතනික රටාව වෙනස් කරන සියලු කරුණු තේරුම් ගන්නවා. මේක එකින් එක පියවර පහකින් අර ඉස්සෙල්ලා පියවර තුනයි මෙතෙන්දි පියවර පහක් තියෙනවා මේකේ චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීවා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය පහ පිළිබඳවම එකින් එක මේ පියවර පහ විග්‍රහ කරනවා පළවෙනි එක ඉද බික්කවේ බික්කු චක්කුංච පජානාති රූපේච පජානාති තංච තදූපයන් පටිච්ච උපජ්ජති සංයෝජනන් තංච පජානාති දැන් තේරුම් ගත්තා මේ ඇහෙන් යංච තදූපයන් පටිච්ච උපජ්ජති සංයෝජනන් තංච පජානාති මොකක් රූපේච ඒ නිසා මේ ඇහැ තිබුණට නෙමේ අර බාහිර රූපය තිබුණට නෙමේ යංච තදූපයන් පටිච්ච කැමැත්තෙන්ම තදූපයන් පටිච්ච මේ පටිච්ච වීම නිසයි තදින්ම යංච තංච සංයෝජනං උප්පජ්ජති වෙන්නේ මේක පළවෙනි පියවර දැන් තේරුම් ගත්තා මේ ඇහැ නිසා නෙමේ රූපේ නිසා නෙමේ අර පටිච්ච වීම නිසයි මේ වර්ණයක් වේගයක් ආවේගයක් උපදුනේ කියන එක තේරුම් ගත්තා ඒ අනුව යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති තංච පජාන දැන් යථා පරිදි එහෙම මේ අනුප්පන්නස්ස මේ සංයෝජනය උදුරා අයින් කරන්නට බැරිවීම නිසයි ඒ අලුතෙන් උපාදෝ කියන උපජ්ජති කියන තත්ත්වය සකස් වුණේ එක දෙවෙනි පියවර ඊට පස්සේ යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහණං හෝති තංච පජානාති මේ උපදින උපදින සංයෝජනයක් සංයෝජනය වෙන්නට පෙර යථා පරිදි ප්‍රහාණය කරන්න පුළුවන් බව අනුපාද වශයෙන් නිරෝධ කරන්න පුළුවන් බව තේරුම් ගත්තා ඒ අනුව යථාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති දැන් මෙතෙක්කල් චක්කායතනය වෙලා තිබුණු දේ මේකට හේතුවක් දැනගත්තා, හේතුව අයින් කරන්නත් දැනගත්තා. ඒක සියලු දේ ආනපාන සති සමාධිය කිරීමෙන් සිදු වෙනවා. ඒ අනුව යථාච පහිනස සංයෝජ මේ අර සම්බන්ධතාවයක් සමුදයක් සංකාරයක් ප්‍රහාණය කිරීම නිසා අර අධ්‍යාත්මික වශයෙන් ආයතනික රටාව චක්කායතනය කියන තත්ත්වය නැති වෙලා ගිහිල්ලා චක්කු ඉන්ද්‍රිය මතු වෙනවා. ඒ චක්කු ඉන්ද්‍රියට ඒ වගේම සෝතංච පජානාති සද්දංච පජානාති සෝත ඉන්ද්‍රිය, ගානංච පජානාති ගන්ධංච පජානාති ගාන ඉන්ද්‍රිය, ජීවංච පජානාති රසංච පජානාති රස ඉන්ද්‍රිය, ඊට පස්සේ කායංච පජානාති පොට්ටබ්බ පජානාති මනාච පජානාති මනංච පජානාති ධම්මේච පජානාති තංච තදූභයම් පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යථාච අනුප්පන්නස සංයෝජනස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස සංයෝජනස පහනං හෝති තංච පජානාති යථාච පහිනස සංයෝජනස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. අලුතෙන් ආයතනයක් සකස් වීම, ඉපදීම, පැවතීම සහ මුලින්ම නවතිනවා. මේ ඇහැ කන නාසය දිවකය මන ඊට පස්සේ ආයතන හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ඉන්ද්‍රිය හයක් හැටියට වෙනස් වෙනවා. ඒ අනුව මේ ආයතන පබ්බය පූර්ණ වෙන්නේ අර ආනපාන සති පබ්බය පූර්ණ කර ගැනීමෙන්, අර වේදනාසු වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව පූර්ණ කර ගැනීමෙන්. මේ අනුව පුද්ගලයෙක් තුළ මෙතෙක් නොතිබූ ඉන්ද්‍රිය ධර්ම පහක් ඇති වෙනවා. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය මෙන්න මෙතෙන්දි තමා මතුවෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ වීම. ඒ ඉන්ද්‍රිය ධර්ම මතුනාට පස්සේ හැම ඉන්ද්‍රියක් පාසාම බල ධර්ම හතර බැගින් සද්ධා බල හතරයි, විරිය බල හතරයි, සමාධි බල හතරයි, සති බල හතරයි, සමාධි බල හතරයි, පඤ්ඤා බල හතරයි බැගින් විෂයාකාර වූ බලයක් පුද්ගලයෙක් තුළ මේ ආනපාන සති සමාධිය වඩනකොට නිවනට උපකාර වන ආකාරයට බල ධර්ම සම්පූර්ණ වෙනවා. හැබැයි ඉන්ද්‍රිය ධර්ම නැතුව බල ධර්ම ඉන්නේ නැහැ. ඒ බල ධර්ම ආවහම තමා පුද්ගලයා තුළ මේ බොහෝ දේ වෙනස්කම් නිවැරදිව තේරුම් ගන්න පුළුවන් වෙන. ඒ තත්ත්වයට පත් වුණාම අර ආයතන පබ්බය මීට පස්සේ ආයතන හැටියට ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි කරන්න. ඒ අනුව මේ විදියට මේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනී ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය හයම ආයතන හයම ඉන්ද්‍රිය හත්මම ඉන්ද්‍රිය හයක් බවට පත් වුණ ගමන්ම පුද්ගලයා තුළ තව ඉන්ද්‍රියයන් ගණනාවක් උපදිනවා. එයින් වැඩගත්ම වෙන්නේ උපෙක්ඛී උපෙක්ඛා ඉන්ද්‍රිය. මේ උපෙක්ඛා ඉන්ද්‍රිය මතුනාට පස්සේ තමා අර සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති සමාධි ප්‍රඥා මේ නිවනට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම පහක් මතුවෙන්නේ. ඒ ඉන්ද්‍රිය ධර්ම නිසා බල ධර්ම මතුවෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ක්‍රියාත්මක වීමත් සමග සත්ත බොජ්ජංග අර සති සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. සත්ත බොජ්ජංග පූර්ණය වෙනවා. දැන් සත්ත බොජ්ජංග වලදී අපිට කරන්න දෙයක් නැහැ, කිසිම දෙයක් කරන්න නැහැ. කරන්න තියෙන එකම දේ තවදුරටත් ආනපාන සති සමාධිය දිගින් දිගටම නොකඩවාම කරගෙන යෑමයි. මේ ආනපාන සති සමාධිය කියන්නේ එකක් නෙමේ, එක පැත්තක් නෙමේ. මේ ජීවත් වෙන හැම මොහොතකම ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් තමන් සියලු අවස්ථාවල තීනි දුෂ්චරිතය පාන කරන්න ඕන, තීනි සුචරිතය ආන කරන්න. එතකොට අර බොජ්ජංග ධර්ම පූර්ණ වෙනවා. පළමුවෙම පූර්ණය වෙන්නේ සති සම්බුද්ධංග ධර්ම. මෙතෙන්දි පියවර හතරක් තියෙනවා. ඒ පියවර හතරම මේ සති සම්බුද්ධංගය ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට දැන් මෙතන ඉද බික්කවේ බික්කු සන්තං වා අජ්ජත්තං සති සම්බුද්ධංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බුද්ධංගං ගෝති පජානාති. ඒක අනිප්පත්ත අසන්තං වා අජ්ජත්තං සති සම්බුද්ධංගං නත්තිමේ අජ්ජත්තං සති සම්බුද්ධංගෝති පජානාති. මේක බොහොම මීටත් වඩා පැහැදිලිව මේ ක්‍රියාකාරකම ඊට පස්සේ තියෙන යථාචාන උප්පන්නස්ස සති සම්බුද්ධංගස්ස උපාදෝ හෝති තංච පජානාති. යථාච උප්පන්නස්ස සති සම්බුද්ධංගස්ස භාවනාව භාවනාය පරිපූර්ණී හෝති තංච පජානාති. මේක කච්ඡාන වච්චකොත්ත සූත්‍රයේ ඉතාම පැහැදිලිව මේ අත්ති නත්ති දෙපැත්ත විග්‍රහ කරලා තියෙනවා. ඒ අත්ති නත්ති දෙක අර සාස්වත උච්ඡේදවාදයට අහුවෙන දෙයක්. නමුත් දැන් මේ යෝගාවචරය මේ ආනපාන සති සමාධිය දිගටම පවත්වාගෙන යන අර හොඳටම තේරුම් ගත්තා. සති අසති අත්ති නත්ති සන්තං අසන්තං. ඒ අනුව තමයි අර යථා පරිදි සති සම්බුද්ධංගය පූර්ණ කරගෙන මේ ධම්ම විචේ සම්බුද්ධංගයට එන්නේ. ධම්මෝචය සම්බුද්ධංගයත් ඒ ආකාරයටම පූර්ණ වෙනකොට විරිය සම්බුද්ධංගය, ඊට පස්සේ පීති සම්බුද්ධංගය, ඊට පස්සේ සමාධි පස්සදී උපේක්ඛා කියන සම්බුද්ධංග හතම ඒක ඉබේම වෙනවා. කරන්න දෙයක් ඇත්තෙම නැහැ. කරන්න ඕන එකම දේ තමයි දිගටම නොකඩවා අර ආනපාන සති සමාධියේ පීඨා ආසේවිතාය බාහුලික බාහුලිකතාය භාවිතාය කියන එක. ඒ කරගෙන යනකොට මේ බව උදුරා දමන්නට උපකාරක පියවර හතක් තමයි සති සම්මුජ්ජං. රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාරක ධර්ම හත බොජ්ජංග සත්ත බොජ්ජංග. ඒ බව උදුරා යනවා, ඉදිරිය යනවා. අර ආයතනික රටාව සහ මුලින්ම නැති වෙලා යනවා. ඒක තමයි මේකේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒ අනුව දැන් සත්ත බොජ්ජංග පූර්ණ වුණාට පස්සේ අවසාන පියවර තමයි තියෙන්නේ මේ ධම්මේසු ධම්මානුපස්සනාවේ සච්ච පබ්බිය. දැන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍රය හැටියට පසග මහණුන්ට මේ සියලු දේ කියලා දුන්නට පස්සේ තමයි බුදුහාමුදුරුව මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළේ. මේ ආනපාන සති සමාධිය වඩන හැටි, මේ නීවරණ පබ්බේ ඉවත් වෙන හැටි, මේ පංචස්කන්ධයෙන් මිදෙන හැටි, මේ ආයතන ඉන්ද්‍රිය ධර්ම බවට පත් කරගන්න හැටි, මේ සියලු දේ කියලා දුන්නට පස්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය හැටියට දේශනා කළේ මෙන්න මේ අවසාන සච්ච පබ්බේ තියෙන කොටස්. ඒ නිසා මේ සච්ච පබ්බේ විග්‍රහ කරලා තියෙන්නේ වෙන මොකක්වත්ම නෙමේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ හෝ සච්ච විභංග සූත්‍රයේ හෝ දේශනා කරලා තියෙන ධර්මය ඒ ආකාරයෙන්. හැබැයි මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේදී මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය සහ සච්ච විභංග සූත්‍රයට වඩා හැම අතින්ම හැම දෙයක්ම විස්තරහිතව වචනෙන් වචනේ අට විග්‍රහ කරලා තියෙනවා. ඒ අනුව දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන දෙයම තමයි දුක්ඛාරිය සත්‍ය, සමුදයාරිය සත්‍ය, නිරෝධාරිය සත්‍ය, නිරෝධගාමී ආරිය සත්‍ය හතර හැටියට විග්‍රහ කරලා තියෙන්නේ. හැබැයි මෙතෙන්දි මේ දුක්ඛාරිය සත්‍ය විග්‍රහ කරලා අරගමයි විග්‍රහ කළේ යාති පිදුක්කා ජරා පිදුක්කා ව්‍යාධි පිදුක්කා වෙනුවට වෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සාපි උපාල්කා මරණම් පිදුක්කා ඒ සියලු දේ විග්‍රහ කරලා අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන හේතුඵල ධර්මය පෙන්නවා විග්‍රහ කළා. නමුත් මෙතෙන්දි හැම වචනයක් මාර්ගන කතමේ ජාති කතමේ ජරා කතමේ මරණං කතමේ ශෝක කතමේ පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ සියලු දේ ඔක්කොම සම්පයෝගෝ විපයෝගෝ යම් පිච්චන්න ලබති තම්පි දුක්ඛා මේ සියලු දේ විග්‍රහ කළා වචනෙන් වචනේ අර සත්‍ය විභංග සූත්‍රයටත් ධම්මචක්කපවත්තන සූත්‍රයේ බොහොම කෙටියෙන් වචන වශයෙන් කියපු දේ මෙතන විග්‍රහයක් විස්තරයක් කළා ඒ සියලු දේ පිළිබඳව. ඒ දුක්ඛ අරිය සත්‍ය පිළිබඳව. ඊළඟට සමුදය සත්‍ය නිද්දේශේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන්නේ බොහොම කෙටි දෙයක් කතමංච භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කියලා. යායන් තන්නා පෝනෝ භවිකා නන්දි රාග සාමතා තත්‍ර තත්‍රාභිනන්දනී සෙයති දං කාම තන්නා භව තන්නා විභව තන්නා කියන ටික තමයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ සත්‍ය විභංග සූත්‍රයේ දෙකේම තියෙන්නේ. නමුත් මේකේ ඊට පස්සේ අර මම මුලින් කිව්වනේ කාය 36ක් මේ කාය 36ම ලෝක 36ක් හැටියට මේකේ සකස් වෙන ආකාරය වේගයක් වේදනාවක් ආවේගයක් සකස් වෙන ආකාරය මෙතෙන්දී මේ සමුදය සත්‍ය හැටියට බොහොම ගැඹුරෙන් විග්‍රහ කරලා තියෙනවා. මේ සාකෝ පනේසා භික්කවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවීසමානා නිවීසති යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්තේසා නිවීසමානා නිවීසති. දැන් මෙතන මේ තණ්හාව උපදින හැටිත් එක උපාදානය කරගන්න හැටිත් එහෙම නැත්නම් සමුදේ වෙන හැටිත් විග්‍රහ කරලා තියෙනවා. කොහොමද කිංච ලෝකේ පිය රූපං සාත රූපං චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සහ තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවීසමානා නිවීසති සෝත ලෝකේ සද්දං ඒ වගේම ඝාන ලෝකේ ගන්ධං ජීවා ලෝකේ රසක් ආය ලෝකේ පොට්ටබ්බ මනෝ ලෝකේ ධම්ම පිය රූපං සාත රූපං එත්තේ සහ තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවීසමානා නිවීස නිවීසමානා කියන්නේ මොකද්ද? නිවසේ ගේ ඇතුළට අනුසය හැටියට ඇතුළට ගත්තා කියන එක. ඒක තමයි සමුදය බිහි වෙන්නේ. කොතෙන්දිද? චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා. එතනදිම ඒ අවස්ථාවේදිම තණ්හාවක් ඇති වෙලා ඒ ප්‍රිය රූපේ පිළිබඳ තණ්හාවක් උපදිනවා. උපජ්ජමානා ඉපදුන ගමන් නිවීසමානා. නිවීසමානා කියන්නේ ගෙට ගන්නවා, ඇතුළට ගන්නවා, උපාදානය කරගන්නවා. මේක තමයි ඊට පස්සේ ඔය චක්කුසෝත ගාන ජීවහා කාය මනෝ ලෝක 6යි. ඊට පස්සේ බාහිර වශයෙන් රූප ලෝක, සද්ද ලෝක, ගන්ධ ලෝක, රස ලෝක, පොට්ටබ්බ ලෝක 6යි. ඊට පස්සේ ධම්ම ලෝක 6යි. ඊට පස්සේ විඥාන ලෝක 6යි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා. ඊට පස්සේ සම්පස්ස ලෝක 6යි. ඊට පස්සේ අර චම්පස්සුජ වේදනා ලෝක 6යි. ඊට පස්සේ සංඥා ලෝක 6යි. සංකේතනා ලෝක 6යි. තණ්හා ලෝක 6යි. අර විතක්ක විචාර 90 මේ 36 අවස්ථාවක මෙතන අර කාය කියන වචනේ වෙනුවට දැන් අර චචක්ක සූත්‍රයේ තියෙන්නේ චක්කු කාය රූප කායට පටිච්ච වෙලා විඥාන කායෙ උපදිලා ඒ අනුව අර සම්පජඤ්ඤ කාය සම්පස්ස කාය වේදනා කාය තණ්හා කාය උපාදානය කාය තියෙනවා. ඒ වෙනුවට මෙතන තියෙන්නේ කාය වෙනුවට ලෝක. ලෝක කියන්නේ අඳුර. ඉතින් ඒක නිසා මේ අඳුර මේ 36 ආකාරයට අර වේගයක් වේදනාවක් ආවහම සමුදය හැටියට සකස් වීම තමයි මේ විග්‍රහයේ සමුදය විග්‍රහයේ සමුදය සත්‍ය හැටියට විග්‍රහ කරලා තියෙන්නේ සකස් වෙන හැටි. මේක තමයි අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙන්නේ. මේක දැන් ඊළඟට ඒ අවිද්‍යා මූල පටිච්ච සම්පාද සමුදය සත්‍ය විග්‍රහ කරලා ඊට පස්සේ නිරෝධ සත්‍ය විග්‍රහ කරනවා. ඒක නිරෝධ කරගන්න ඇති. ඒක නවත්ත ගන්න ඇති. ගෙට ගැනීම නවත්තන ඇති. දැන් විග්‍රහ කරනවා සාකෝ පණී සහ භික්කවේ තණ්හා කත්ත පහ්‍යමාන පහ්‍යති කත්ත නිරුජ්ජමාන නිරුජ්ජති. එතකොට අර උපජ්ජමාන උපජ්ජති පහ්‍යමාන පහ්‍යති නිරුජ්ජමාන නිරුජ්ජති. තේරුම් ගත යුතුයි සමුදය නිරෝධ කරන්න නම්. එත්තේසං තණ්හා උපජ්ජමාන උපජ්ජති උපදින මොහොතේම එත්ත පහ්‍යමාන පහ්‍යති එත්තේසං නිරුජ්ජමාන නිරුජ්ජති. මෙතෙන්දි මේ ලෝක 36ම නැවතත් කිංච ලෝකේ පිය රූපං සාත ලෝකං සාත රූපං චක්කු ලෝකේ පිය රූපං සාත ලෝපං එත්තේසා තණ්හා පහි පහ්‍යමාන පහ්‍යති එත්ත නිරුජ්ජමාන නිරුජ්ජති. ඒ වගේම සෝත ලෝකේ ගාන ලෝකේ ජීවා කාය මනෝ ලෝක හයෙම ඒ වගේම රූප ලෝක සද්ද ලෝක හයෙ ඒ වගේම විඥාන චක්කු සම්පස්ස ලෝක චක්කු සම්පස්ස වේදනා ලෝක මේ විදිහට මේ 36ම මේ නිරෝධ සත්‍ය නිද්දේශේ අපි එතනදිම ආනපාන කරන්න ඕන. උපජ්ජමානා උපජ්ජති පහ්‍යමානා පහ්‍යති නිරුජ්ජමානා නිරුජ්ජති. තේරුම් ගැනීම තමයි ආනපාන සති සමාධියේ නිවැරදිවම කටයුතු කිරීම. ඒ අනුව මේ නිරෝධ සත්‍ය විග්‍රහය විග්‍රහ කළා. ඊට පස්සේ අවසාන වශයෙන් මේ චතුරාර්ය සත්‍ය අවසාන එක තමයි මග්ග සත්‍ය නිද්දේශේ. මේක තියෙන්නේ මහා චත්තාරීසක සූත්‍රයේ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය අතමෝච භික්කවේ කියලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මේ අනුව සම්මා ඥාන සම්මා විමුක්ති පූර්ණය වෙනවා. එනිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැවතත් විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. ඒක සිද්ධ වෙනවා. ඒක කිසිම දෙයක් නැහැ කරගන්න සංවලින් විදී නිදහස් වෙනවා. අර සන්තං අත්ති අසන්තං නැති කරපු හැම අවස්ථාවකම වෙන්නේ මොකද? සං මා කියන සත්‍යය පූර්ණේ වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙනවා. ඒ වගේම අර සමුදය නිරෝධ වෙනවා. අර සමුදය සත්‍ය නිරෝධ සත්‍යයෙන් කියපු දේ. ඉතින් ඒක නිසා මේ ආනපාන සත් සමාධිය ක්‍රියාත්මක කරනකොට බුද්ධ භාවනාවක් හැටියට මේ සියලු දේ තමන් තුළ තමාටත් නොදැනීම අධ්‍යාත්මික වශයෙන් සියලු දේ සිදුවෙලා මගඵල පූර්ණ වෙන්නට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය වෙනවා. දැන් මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ මේ ධම්මේසු ධම්මානුපස්සනාවේ තියෙන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය වෙන හැටි. අරසංක මාර්ගයෙන් 8යි, සත්තබුද්ධංග වලින් 7යි, අර ආයතන ඉන්ද්‍රියෙන් 10යි, ඉන්ද්‍රිය පහයි ආයතන 10යි, ඒ වගේම අර සම්මප්පදාන 5යි, ඉද්ධිපාද 5යි, සතරහතිපට්ඨානෙ පූර්ණ වෙනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම මේ මහා සතරහතිපට්ඨාන සූත්‍රයේ බොහොම පැහැදිලිව පූර්ණ වෙන ආකාරය විග්‍රහ කළා තියෙනවා. හැබැයි මෙතන අපි තේරුම් ගත යුත්තේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ බුද්ධකාරක ධර්ම. බුද්ධකාරක ධර්ම කියන්නේ භව උදුරා දමන්නට උපකාරක ධර්ම. දැන් මේක භව උදුරා දමන්නට උපකාරක ධර්ම තමයි බුද්ධකාරක ධර්ම. බුද්ධ කියන්නේ භව උදුරා දෙමීම. එහෙමනම් බෝධිපාක්ෂික ධර්ම, බුද්ධකාරක ධර්ම, භව උදුරා දමන්නට උපකාරක ධර්ම තමයි මේ 37ම සතර ඇතිපට්ඨානය, සතර ඉද්ධිපාද, සතර සම්මප්පදාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බුද්ධංග, ආරෂ්ඨාංගික මාර්ගය වැඩීමෙන් වෙන්නේ මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල මුලින්ම සමුච්ඡේද වශයෙන් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළින් උදුරා අස්කිරීම නැවත කවදාක්වත් ඔය මනෝමේකයි මේ දේවල් සකස් නොවන ආකාරයට, අරායතනික රටාව සකස් නොවන ආකාරයට. ඉතින් ඒක නිසා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියන්නේ පූර්ණය කරගත යුතු දෙයක් නෙමේ, භව උදුරා දමන්නට උපකාරක ධර්ම 37ක් හැටියට තේරුම් ගන්න පුරුදු වුණොත් මේක බොහොම පහසු වෙනවා. මේක දැන් බොජ්ජංග පූර්ණය වෙනවා නෙමේ, පූර්ණය කරගන්නවා නෙමේ, භව උදුරා දමන්නට උපකාර කරගන්නවා. මේකයි තේරුම් ගත යුත්තේ. ඒ නිසා මේ සතර අතිපට්ඨානයේ වැඩිමිනුත්, ඒ වගේම සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බුද්ධංග, ආරියෂ්ඨාංග මාර්ගය මේ 37ම කෙරෙන්නේ මේ හිතේ මෙතෙක් කල් අතීතයේ ඉපදුණු රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන මේ ගතිවල මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල, අකුසල මුල් තුන හිතෙන් උදුරා දමා නැවත කවදක්වත් සකස් නොවන ආකාරයට පිරිසිදු කිරීම. ඊට පස්සේ ආයි කවදක්වත් මුල් උදුරා දැම්මට පස්සේ මේ කෙලෙස් මුල් නැවත අර පංචකාම නීවරණ ධර්ම සකස් වෙන්නේ නැහැ, අර ආපහු යන්නේ නැහැ, සකස් වෙන්නේ නැහැ. මේක තමා නිවන, මේක තමා මගඵල, මේක තමා විද්‍යා විමුක්තිය, මේක තමා ප්‍රඥා විමුක්තිය.
ගරුතර ස්වාමීන් වහන්ස, අවසරයි. මෙතන මේ චක්කු සම්පස්සජා වේදනා කියනකොට අපි අර වේදනා තුනටම බෙදලා ගන්න ඕනද?
නෑ. දැන් මේක චක්ක සූත්‍රයේ තමයි පැහැදිලිවම කියලා තියෙන්නේ. චක්කු කාය පටිච්ච වෙනවා රූප කාය. චක්කොංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. තින්නං සංගති පස්සෝ උපජ්ජති සම්පජ්ජා වේදනා. එතකොටයි ගති තුනම චක්කුකාය, රූපකාය, විඥානකාය කියන ගති තුනක්. මේ තුනේම මොකද්ද තියෙන්නේ? ගති තුනක්. තින්නං සංගති සම්පස්ස වෙනවා. දෙකත් සම්පස්ස වෙනවා. ඒ නිසා සම්පස්ස කායක් ඇති වෙනවා. සම්පස්ස කාය නිසා ජනිත වෙනවා උපජ්ජති වේදනා කාය. වේදනා තුනක් තියෙනවා. සුඛ වේදනා, දුක් වේදනා, දුක්ඛම අසුඛ තුනම වේදනා. මේ තුනම ඔය මේ තුනම හෝ තුනෙන් එකක් හෝ උපදිනවා.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ චක්කු කාය රූප කායට පටිච්ච වෙලා බිහි වෙන චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කිව්වන් තින්නම් සංගති පසෝ කිව්වොත් මේ තුන එක වෙලාවෙම පෙරපසු නැතුව
එක වේගයකින්ම මේ වේගය වේදනාව ආවේගය චිත්තාවේගය විඥාන ශක්තිය එකටම උපදිනවා. විඥාන ශක්තිය විපදුන ගමන්ම සම්පස්ස වූ නිසා ජනිත වෙනවා වේදනාව.
අර තුන සම්පස්ස වීමයි වෙන්නේ.
ඒ තුන තින්නන් සංගති තමයි සම්පස්ස
වෙන්නේ. එතකොට ඒක පෙරපසු නොවි ඊගාවට විඥානය ඒකම එනවා.
එනවා.
ඒකම වේදනාවක් එනවා. වේදනා වර්ගය.
ඒ වෙනා ඒ අනුවම වේදනාවක් ජනිත වෙනවා. මෙතෙක් නො වූ වේදනාවක් අලුතෙන් ජනිත වෙනවා.
ඒක තමයි අර වේමත්තතාවය කියලා
කිව්වේ. දැන් මේ ටික තේරුම් ගත්තට පස්සේ දැන් තේරුම් ගන්න ඕන එත්තේසං උප්පජ්ජමානා උප්පජ්ජති. උප්පජ්ජති කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. උප්පජ්ජති කිව්වේ මොකද්ද? චක්කු විඥානයක් උපදිනවා. ඒ උපදින මොහොතෙම අපි තේරුම් ගන්න ඕන උප්පජ්ජමානා උප්පජ්ජති පහියමාන පහියති නිරුජ්ජමාන නිරුජ්ජති. පෘථග්ජන පුද්ගලයා පහියමාන නිවිසමාන තියෙන්නේ. එතකොට ආනපාන නොකරනව නම් නිවේසමාන, ආනපාන කරනව නම් පහියමාන නිරුජ්ජමාන. මෙච්චර මේක තමයි අවිද්‍යා මූලයෙන් පටිච්ච සමුප්පාදයෙන් සම්පස්ස වෙනවා. අර රාග බව, ද්වේෂ බව, මෝහ බව සියලු දේ අලුතෙන් උපදිනවා උප්පජ්ජමාන. මේක දැන් ඔය පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ඔය විග්‍රහ කරලා තියෙන දේ ටිකක් තේරුම් ගන්න අමාරු. මීට වඩා හුඟක් පහසු සරල විදිහට පටිච්ච සමුප්පාද විග්‍රහය තව මහානිධාන මහා ප්‍රධාන සූත්‍රවල බුදුහාමුදුරුව විග්‍රහ කළා තියෙනවා. ඒ විග්‍රහය තියෙනවා පැහැදිලිවම ඊට වඩා හුඟක්. ඒක දැන් මේකම තමයි. නමුත් මේක එක ඊට වඩා හුඟක් වෙනස්. එතන තියෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති. උප්පාදෝ පවත්තං පවත්ත නිමිත්තං. නිමිත්ත ගතින් ගති ආයුහනං, ආයුහනං නිබ්බති නිබ්බති උපපත්ති, උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. මේක තමයි අවිද්‍යා මූලයෙන් අර උප්පජ්ජති උපාදෝ පවත්තං. පවත්ත නිමිත්තං, නිමිත්ත පටිසන්ධිං, පටිසන්ධි ගතින් ගති ආයුහනං නිබ්බති උපපත්ති ජාති ජරා මරණ ශෝක පටිච්චසමුප්පාද විග්‍රහයමයි. ඒකෙම කුසල මූල පටිච්චසමුප්පාද ධර්මයේ අනිත් පැත්ත චක්කුංච න පටිච්ච රූපේ අනුප්පාදෝ. අනුප්පාදෝ අපවත්තං, අපවත්තං අනිමිත්තං, අනිමිත්තං අප්පටිසන්ධි, අප්පටිසන්ධි අගතින්, අගති අනායුහනං, අනායුහනං අනිබ්බිති අනුපපත්ති අජාතං අභූතං අකතං අසංකතං අනුපායෝ. අර අජාතං අශෝකං විරජං කියන තත්ත්වය ඒක නෑ. ඒකේ උපාදෝ නෑ. ඒකේ තියෙන පැවැත්ම අර අනුපාදෝ. අනුපාදෝ වෙන්න නම් අර උප්පජ්ජති පහින කළ නිරුජ්ජති කරන්න. ඒක තමයි ප්‍රායෝගික. ඒ නිසා දැන් ඔය අපිට ඔය අපි දන්න බුද්ධාගමේ තියෙන පටිච්ච සමුප්පාද විග්‍රහය විතරක් ගත්තොත් කාටවත් නිවනක් නැහැ. නමුත් ත්‍රිපිටකයේ තියෙනවා විභංග ප්‍රකරණේ තියෙනවා බොහෝ තැන්වල තියෙනවා මේ සියලුම පටිච්ච සමුප්පාද විග්‍රහයන්. දැන් මේ සියල්ල මේ පොතේ තියෙනවා. තව හෙට අනිද්දා වෙනකොට මේකත් තව ටිකක් එළියට දානවා. එකපාරට දැම්ම මදි. තාම මේ පටි මහා සතරාතිපට්ඨාන ඉවර වුණා විතරයිනේ අද. තව සත්තට්ඨාන කුසල සූත්‍රයත් කිව්වට පස්සේ මේක තේරුම් ගන්න පුළුවන්.
අතිගරු ස්වාමීන් වහන්සේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි බුද්ධ ධර්මයේ ඉගෙනගෙන තියෙන විදියත් ලෝකෝත්තර ධර්මයට අනුව අපිට පැහැදිලි කරගන්න
පුළුවන්. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක අපි පස්සේ හදාගත්ත දෙයක්. දැන් මහා චත්තාරීසක සූත්‍රයේ තියෙනවා තියෙන්නේ සම්මා දිට්ඨි. බුදුහාමුදුරුවම කියලා තියෙනවා සම්මා දිට්ඨි දුයි දේනං වදාමි. සම්මා දිට්ඨිය දෙපැත්තක් තියෙනවා, දෙආකාරයි. එකක් පුඤ්ඤභාගියා උපදී විපක්කා ආසව. ලෞකික සම්මා දිට්ඨිය ආසව සහිතයි පුඤ්ඤභාගියා. පුඤ්ඤාභි සංකාර කරලා පින්කම් කර කර පැවැත්ම පවත්වාගෙන යන සුගතිය. ඒ වගේම උපදී විපක්ක. උපාදානය කරගත්ත දෙයට විපාකයක් පටිසන් දෙනවා. ඒක ලෞකික සම්මා අංග 8. බුද්ධාගමේ තියෙන්නේ ওই සම්මා අංග 8. ඒක හොඳයි, යහපත්, නිවැරදි. හැබැයි එතන සම්මා නැහැ. සම්තේරු නොගෙන තමා යහපත් හොඳ නිවැරදි කිව්වේ. නමුත් බුද්ධ දේශනාවේ මහාචත්තාරීසක සූත්‍රයේ තියෙන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය අනාසව. ලෝකෝත්තර මග්ගංගා පැවැත්ම අවසන් කරන අපපටිවත්‍ය. ඒ නිසා ඒක එකමේ රාග දේශ මෝහ කියන මුල් තුනම නැවත නූපදින ආකාරයකට පැවැත්ම පවත්වාගෙන යෑම අවසන් කරන. ඒක එකක්. ඒකයි බුදුහාමුදුරුව නිවනට උපකාර වන ආකාරයට ගැඹුරෙන් විග්‍රහ කරපු දෙ. හැබැයි ආගමක මේක තියෙන්න බෑ, කියන්න බෑ. ආගමක මේක කියන්නත් බෑ, තියන්නත් බෑ. කිව්වොත් ආගම වෙනස් වෙනවා. ආගම කියන්නේ මොකද්ද? හොඳින් පවත්වාගෙන යන ධර්මය කියන්නේ ඒක නෙමෙයි. බුද්ධ ධර්මය කියන්නේ එකක්, බුද්ධ ආගම කියන්නේ තව එකක්. දැන් මේකටත් හේතුවක් තියෙනවා. දැන් මේ ඉන්න මේ රටේ ජීවත් වෙන බුද්ධාගංකාරයන්ට, ලෝකේ බුද්ධාගංකාරයන්ට සියලු දෙනාට නිවන් දකින්න බෑ. ඒ අයට හොඳින් පැවැත්ම පවත්වාගෙන යන්න පාරක් මාර්ගයක් ඕන. ඒක හින්දා බුද්ධාගමක් තියෙනවා. හැබැයි නිවන් දකින්න නම් බුද්ධාගමෙන් නම් බෑ. ඒකට බුද්ධ ධර්මය නිවැරදිව තේරුම් ගත යුතුයි. බුද්ධ ධර්මයම පටිච්ච සමුප්පාද ධර්මයම සන්දෙස්සේති සම්මාදපේති සමුච්ඡේදේති සම්පහන්සේති තේරුම් ගන්න ඕන නැතුව බෑ. මේක දෙක. ආගමකින් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් ධර්මය, බුද්ධ ධර්මය කියන්නේ බව උදුරා දමන ධර්මය.
ස්වාමීන් වහන්ස, මෝහමූල සිතක් උප්පජ්ජති පහීනති කියන එක සිද්ධ වෙන ආකාරය. මෝහමූල සිතක්,
ඔව්, අර පටිච්ච වීම අයින් කර ගමන් මොකද වෙන්නේ? පටිච්ච වීම පටිච්ච නොවන ගමන් මොකද වෙන්නේ?
පහී
නිබ්බිදා. නිබ්බිදා වූ ගමම රාගය, ද්වේෂය, මෝහය තුනම එකටම මුල් තුන ගැලවෙනවා. තුන් පාරකට එහෙම ගලවන්න බෑ. රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ තුනම එකට, එක මොහොතකින් එක නිමේෂික. දැන් මේවා මේ තුන් පාරකට එහෙම කපන්න බෑ, උදුරන්න බෑ. සකස් වෙන්නේ තුනම එකට සකස් වෙනකොට හැබැයි අර චක්කු ලෝකේ පිරුතන් එක එකක්. ඒ දොරවල් හය වෙන වෙනම තුනම සකස් වෙනවා. රාගය, ద్వේෂය, මොහය තුනම මුල් තුනම එකටම සකස් වෙනවා. මුල් තුන කැපිලා යනකොට සංයෝජන එකටමයි කැපිලා යන්නේ. නැතු දෙවාරකට කපන්න බෑ. වෙනම මෝහ මුල කපන්න ඕනේ. රාග මුල, ద్వේෂ මුල, මෝහ මුල තුනම එකටම කැපෙනවා, කපලා යනවා. දැන් හුඟක් අය හිතාගෙන ඉන්නවා එක එක මුල කපන්න ඕනේ කියලා. ඒක වැරදි. මුල් තුනම එකටම කැපෙනවා. සංඛය වෙනකොට මුල් තුනම කැපෙනවා.
ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. පංච නීවරණ විස්තර කරනකොට කාමච්ඡන්දය කියන එක නම් මට පැහැදිලි වෙනවා. කාමයේ සදා තිය කැමැත්ත කියන එකයි. ඉතුරු හතර පිළිබඳ කෙටි විස්තරයක් එක
පිටි. ව්‍යාපාදය කියන්නේ වැය වෙන පැත්ත. දෙවෙනි වේෂය. වේෂය කියන්නේ ව්‍යාපාදය කියන්නේ. දැන් පාද කියන්නේ පාතට යනවා. පාද දෙකක් තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එකක් පොට්ට පාද කියන්නේ අඳුරට යන, අඳුරෙන් අඳුරට යන පැත්ත පොට්ට පාද. පොට්ට කියන්නේ දෙවෙනි පැත්ත මොකද්ද? ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ අර අපායට පහළට, පහළින් පහළට යනවා. ඉහළින් ඉහළට නෙමෙයි, පහළින් පහළට යන එක ව්‍යාපාද. වැය වෙන පාදේ. අඳුරට යන පාදයක් පොට්ට පාදයක්. පොට්ට පාදෙම තමයි අර කාමච්ඡන්දේ. ව්‍යාපාදේ තමයි දෙවෙනි පැත්ත. ඒ දෙකේ එකතුව තමයි තුන්වෙනි පැත්ත තීන මිද්ද. තීන මිද්ද වුණාම අර අපි කළ යුතු කරණීය අකරණීය තේරුම් ගන්න බෑ. ඊට පස්සේ අර ඉච්ඡ උද්දච්ච වෙනවා. උද්දච්චෙන් උද්දච්ච කුච්ච පාත් වැඩ, බාල වැඩ, උදහස් වැඩ කරන්න පටන් ගන්නවා. ඒක උද්දච්ච කුක්කුච්ච. ඒ අනුව විඥාන චිත්තේ කිලුටු කැමැත්ත සියලු වැඩ කරන්න පටන් ගන්නවා. ඒක තමයි විචේකී ඉච්ඡ. මේ ඉච්ඡමයි ඔය පහටම තියෙන්නේ. දැන් කාමච්ඡන්දය කියන්නේ මොකද? ඒත් ඉච්ඡ. කාම ඉච්ඡ අන්ද. කාමච්ඡන්දය කියන්නේ මොකද්ද? කාම ඉච්ඡ අන්ද. ඒකෙම දෙවෙනි වේසේ ව්‍යාපාදය. ඒකෙම තුන්වෙනි වේසේ තීන මිද්ද. ඒකෙම හතරවෙනි වේසේ උද්දච්ච කුක්කුච්ච. අර ඉච්ඡ නැත්නම්, ඉච්ඡ නැති කළොත් මොකෝ? ඒ කියන්නේ කාමච්ඡන්දය ප්‍රහාණය කළොත්, කාමරංග විරාග කළොත්, කාමච්ඡන්දයෙන් මිදී නිදහස් වුණොත් අර පහම ඉවරයි. එකක පියවර පහක් මිසක් මේකේ පහක් නැහැ. මේ බුදුහාමුදුරුව විභංග කළා, බෙදලා පෙන්නලා දෙනවා. මුල් එක තමයි කාම ඉච්ඡ අන්ද, කාමච්ඡන්ද. ඒක තමයි පොට්ටපාදු.
අරුණී ස්වාමීන් වහන්සේ, කාරුණික ඉල්ලීමක් කරන්නේ මේ මේ සතිපට්ඨාන සූත්‍රයේ, සබ්බාසන සූත්‍රයේ කීපක තියෙනවා අමාරු වචන කීපයක්. ඒ ටික අපිට මේ වැඩසටහන අවසන් වෙන්න ඉස්සෙල්ලා මේ අපිට දැන් ලියලා දුන්නොත් ඒක අපිට,
අයියෝ ලියන්න නම් බෑ.
නෑ, අපි ලියලා දුන්නොත් ඒක තේරුම් කරලා දෙන්න පුළුවන් කියලා අහන්නේ.
මෙහෙමයි, මේවා මේ වචන ලිය ලියා පාඩම් කරගන්න වැඩක් නෙමේ මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ හරියට තමන්ගේ හිතට එන දේ දෙපැත්තකට බෙදන්න ඕන. කළ යුතු කරණීය සහ නොකළ යුතු අකරණීය. නැතු ඔය වචන පාඩම් ගොල්ලා ඉගෙන මොකටද? උගන්නන්න නම් හොඳයි, ඉගෙන ගන්නත් හොඳයි, උපාධි පාස් කරන්නත් හොඳයි. හැබැයි නිවන් දකින්න නම් ඒකෙන් වැඩක් නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. උනේ මේකයි දැන් ඕවගේ ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ගැඹුරු ධර්ම අභිධර්මය හැටියට අර අභිධම්ම සමුච්චය කියලා පොතක් ලිව්වා. කවුද? අර වාසුබන්දු කියන ඉන්දීය බෞද්ධ පඬිවරේ. දැන් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ලියලා තිබ්බේ ප්‍රකරණ පොත්. මොනවද ඒවා? ප්‍රකරණ පොත්. ඒ කියන්නේ මේ ධර්මය අර කියපු නිදාන කතා, උපමා කතා, අරව මේවා පරිවාර කතා, සියලු කතා, රාජකතා, චෝර කතා ඔක්කොම අත්තරිය. අත්තරල මොකද ගත්තේ? මේ ධර්මය ප්‍රකරණය කළා. නැවත අර ගැඹුරු ධර්මය විතරක් වෙන් කළා, අලුතෙන් ලිව්වා. ඒවා ප්‍රකරණ පොත්, විභංග ප්‍රකරණය, පටිසම්භිදා මග්ග ප්‍රකරණය, පට්ඨාන ප්‍රකරණය. ඊට පස්සේ ලිව්වනේ ටිප් ප්‍රකරණය, ඒක පස්සේ ලියපු එකක්. නමුත් මේ ප්‍රකරණ පොත් සියල්ල තමා අභිධර්මයේ හැටියට තිබුණේ. මේ ප්‍රකරණ පොත් සංස්කෘත භාෂාවේ පඬිවරු අරගෙන ලිව්ව පොතක්. බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 780කට 800කට අතර කාලෙක. කනිෂ්ක රාජයුගේ හිටිය ඔය නාගර්ජුන පාදයන් වහන්සේගේ ප්‍රධාන ගෝලියෙක් හිටියා. මේ ගෝලියෝ කීප දෙනෙක් හිටියා, විශ්වමිත්‍ර, අශ්වඝෝෂ, වාසුබන්ධු මේ වගේ. මේ විශ්වමිත්‍ර කියන ගෝලයා ටිකක් ගැඹුරු උගන්නන පුද්ගලයෙක්. එකාලේ ඔය නාලන්දා විශ්වවිද්‍යාලයකුත් ඉන්දියාවේ තිබුණා. මේක උගන්නන්න පුළුවන් විදිහට පොතක් ලිව්වා. අර ප්‍රකරණ පොත්වල තිබ්බේ ධර්මය අභිධම්ම සමුච්චය කියලා. තව සමුච්ච පොත් දෙකක් ලියලා තියෙනවා. අභිධම්ම සමුච්චය කියන පොත ලිව්වා. මේ අභිධම්ම සමුච්චයේ තියෙනවා උගන්නන්න ඉගෙන ගන්න පුළුවන් විදිහට ඔය කියන දේවල් හොඳට ලේඛනගත කළා. හැබැයි ග්‍රන්ථ ධූරය පූර්ණ වුණා, විපස්සනා ධූරය යටපත් වුණා, යට ගියා. දැන් උගන්නන්න පටන් ගත්තා, ඉගෙන ගන්න පටන් ගත්තා, උපාධි ගන්න පටන් ගත්තා. මේ බුද්ධ ධර්මයේ කළා යුතු විපස්සනා ධූරය යටපත් වුණා, ග්‍රන්ථ ධූරය මතු වුණා. දැන් උපාධි ගන්නවා මිසක් ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ උගන්වන්නේ නිවන් දකින්නද? ඈ, නිවන් දකින්නවද? ඔය ඉගෙනගෙන ඔයන් කිසිසේත් නිවනක් නැහැ. ඔවා නිවන වැහෙනවා. හැබැයි හොඳට ඉගෙන ගන්නවා, ඔක්කොම අර ඔක්කොම ලේඛනයක් හැටියට ඉගෙන ගන්නවා. හැබැයි කොතනකවත් නිවන විවෘත කරගන්න බෑ. ඒ නිසා මේ අභිධම්ම සමුච්චය කියන සංස්කෘත භාෂාවෙන් ඔය ප්‍රකරණ පොත්වල තිබිච්ච දේම ලේඛනගත කරා. ඊට පස්සේ මේ ලංකාවේ මිනිසු කලේ පසු කාලෙක මේ අභිධම්ම සමුච්චය කියන පොත පාලියෙනුත් සිංහලෙනුත් දැම්ම අභිධර්ම අර්ථ සංග්‍රහය. ඔන්න උනාඩේ අර ප්‍රකරණ පොත් ටික එහෙමම තිබුණා, යටපත් වුණා, අභාවිතයට ගියා. අභිධර්ම අර්ථ සංග්‍රහය මතු වුණා. මේකයි උනේ.
ගරු ස්වාමීන් වහන්ස, මාර්ග ඵලය ලැබූ උත්තමේ තමා මාර්ග ඵලයට පැමිණි බව දැනගන්නවද?
ඔව්, දැනගන්නවා.
එතකොට
පත්‍යවේක්ෂා ඥාන පහක් ලැබෙනවා.
එතකොට අපිට දැන් මේ ආනාපාන සති අස්සසාස පස්සසාස මේ සමාජෙත් එක්ක ප්‍රායෝගිකව ගැටෙන එක අමාරු නම් කලාවකට හරි කොහට හරි ගිහිල්ලා ඒක භාවනා කරලා ඉවරලා මේ මාර්ගඵලය ලැබුවට පස්සේ ආයි සමාජෙට
ඕනනම් එන්න පුළුවන්.
හැබැයි එන්න වෙන්නේ නැහැ.
හැබැයි ඒකම යනවා. ඔව්. දැන් මේක මේකාර පරිවර්ජනා පහටබ්බා, අදිවාසනා පහටබ්බා, මේ සංවරේන පහටබ්බා, පටිසේවනා පහටබ්බා තේරුම් ගන්න ඕන. ඒවම තමයි මේ ප්‍රශ්නේ. අද ඒව කරන්න හුඟක්ම අමාරුයි මේ සමාජය තුල. ඒ නිසා ආනාපාන සති සමාධිය පිටන්න අමාරුයි. නමුත් උත්සාහ කරලා බලන්න. හැබැයි අපි කළ යුත්තේ මේක කොහට හරි කැලේකට, වනයකට, කනත්තකට ගිහිල්ලා නෙමෙයි. කර්මස්ථාන තියෙන්නේ කොතනද? දේවල් නරක් වෙන දේවල් දවාලට කාලා ඉවර කළා. හොඳ රස වගේ දේවල්, බරපතල දේවල් රෑට ගන්න ඉතුරු කරගෙන රෑට හොඳට කාලා නිදාගත්තා. මේක නිසා අර කර්මස්ථාන ආනාපාන සති සමාධිය වඩන්න බැරි වුණා. මේ වගේ කීටාගිරි සූත්‍රයේ තියෙන තව හුඟක් කරුණු. මේ සියලු කරුණු සලකා බලා බුදුහාමුදුරුවෝ කීටාගිරි සූත්‍රයේදී සිල්පදයක්, විනය නීතියක් පැනෙව්වා. රත්තෝ පරත්ත විරතෝ විකාල භෝජනා පටිවිරතෝ හොති. රත්තෝ පරත්ත. රාත්‍රියට රස පිරේත කමින් රස තෘෂ්ණාවෙන් ආහාර ගැනීමෙන් වැළකිලා ඉන්න ඕන කියන එක. ඒක පස්සේ කාලෙක අර උපනිෂද් ධර්මයේ තියෙනවා මේ අපරභාග භෝජනය කියන කතාවක්. ඒ නිසා මේක අපරභාග භෝජනයක් හිර අවරට ගියාට පස්සේ ඒක උපනිෂද් ධර්මයේ තිබිච්ච ගැඹුරු දෙයක්. ඉතින් ඒක නිසා උපනිෂද් ධර්මයේ තියෙන මේකාව මහා සාංගික නිකායට ඒක ඒ අනුව බුද්ධ ආගමේ මේ දවල් 12න් පස්සේ හිර අවරට ගියාට පස්සේ දවල් 12ට නෙමෙයි හිර අවරට යන්නේ එක රටෙන් එක රටකට වෙනස්. මේ හිරාවරට ගියාට පස්සේ අපරභාග භෝජනය වැලකී ඉන්න ඕන කියලා ඒක කළා. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ රත්තෝ පරත්ත විරතෝ පටිවිරතෝ විකාල භෝජන පටිවිරතෝ හොති කියලා තියෙනවා. ඒකයි මේ බුද්ධ දේශනාවේ කීටාගිරි සූත්‍රයත් කක චූපම සූත්‍රයත් ඕන කෙනෙකුට කියවලා බලන්න පුළුවන් මේකට හේතු. දැන් අරහතුන් වහන්සේ කෙනෙක් සුස්ක විදර්ශක නම් පමණක් දින හතක් අරහත් ඵල සමාපත්තියෙන් හරි ආනන්තරික ඵල සමාපත්තියෙන් හරි සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් හරි ඉන්නවා. කවුද සුස්ක විදර්ශක අරහතුන් වහන්සේ කෙනෙක්? බුදුහාමුදුරුව හිටියද? ඇයි දවස් හතක් බුදුහාමුදුරුව අර සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් හිටියානම් ලෝකයාට දවස් හත තුල කරන්න තියෙන සේවය, කියා දෙන්න තියෙන ධර්මය කියන්න පුළුවන්ද? ඒක නිසා බුදුහාමුදුරුව දවසකට උපරිම පැය දෙකකට වඩා මේ සමාපත්ති සුවයෙන් ඉහාත්ම සුඛ විහරණයෙන් කල්ගත කළේ නැහැ. ඒ වගේමයි අර මහා ප්‍රඥන් වහන්සේලා සිව්පිලිසුම් ව්‍යාපත්ලත් කිසි වෙලාවක පැයගානකට වඩා අර ආනන්තරික පල සමාපත්තියෙන් හෝ ඒ වගේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් හෝ කාලය ගත කරන්නේ නැහැ. මොකද අර ලෝකයාට අනුකම්පා සහිතව කළ යුතු කළ හැකි දේ උපරිම වශයෙන් කරන්න පුළුවන් කමන්නෑ. එහෙම දින හතක් වැඩි වෙලාවත් හිටියොත් බොහෝ පිරිසකට මේ ධර්මයේ දේශනා කරන්න වෙන්නේ නෑ. තමන්ට හැබැයි ඔන්නම් මේ අරහත් ඵල සමාපත්තියට සම්බන්ධලා දින හතක් අවශ්‍ය නම් ඉන්න පුළුවන්. නමුත් එතකොට වෙන්නේ මොකද? අර කළ යුතු දේ කරන්න බැරි වෙනවා. සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්බන්ධුනාම ආයි බණ කියන්න බෑ. ආයි ධර්ම දේශනා කරන්න බෑ. ඒක කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒ සිව්පිලිසුම් ව්‍යාපත්ලත් මහා ප්‍රඥන් වහන්සේලා හෝ ලෞතර බුද්ධත්වයට පත් වූ බුදුවරුන් හෝ කවදක්වත් දින හතක් මේ ආනන්තරික ඵල සමාපත්තියෙන් හෝ සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් හෝ අරහත් ඵල සමාපත්තියෙන් හෝ දින හතක් ඉන්නේ නැහැ. හැබැයි සුස්ක විදර්ශක අරහතුන් වහන්සේලා බොහෝ දුරටම මේ නිවන් සුවය ඉහාත්ම සුඛ විහරණය. මොකද ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ ලෝකයාට අර මෙත් සිතක් සත්‍ය ක්‍රියාවක් පතුරවලා අරහත් ඵල සමාපත්තියෙන් දවස් හත ඉන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් මේ අපි සින්දුවක් වගේ දෙයක් අහනවා නම් ඒක දැන් අපි කැමතිසේ පවත්ව ගන්නවා කියන එක එතනට අදාළ වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ ඊට පස්සේ අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්නේ කොහොමද කියන්නේ?
දැන් ඔය සින්දුව තමන්ට හිතට අල්ලලා හිතට ගැළපෙලා ප්‍රියමනාප වෙලා නැවත නැවත පිනවා පිනවා අහන්න කැමති නම් යලි යලිත් නැවත නැවත මද යායන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍රා අභිනන්දනි. ඒක මොකද්ද? කාම තණ්හා. ඒක නැවත නැවත පිනවා පිනවා යලි යලිත් ඇහිීමේ, විඳවීමේ, කන පිනවීමේ, පිනවා පිනවා කටයුතු කිරීමේ ආස්වාදයක්, අවශ්‍යතාවයක්, ආස්වාදයක් හිතට එනවා. ඒක තමයි වැරදි. ඒක තමයි නිච්ච වුණාම වෙන්නේ. දැන් සින්දු ඇහුවට ඒක සුතේව සුතමත්තම් භවිස්සති. ඒක වරදක්. සින්දු ඇහෙනවා. ඒක ටැලෙන්නේ, අල්ලගන්න. ඒකට ගැටෙන්නෙත් නැහැ වැරදි නම්. ඒකට ගැටෙන්නෙත් නැහැ. ඒක මනින්නෙත් නැහැ. ඒක ඕනයි කියලා කියන. ওই මිනිස්සු සින්දු ඉල්ලන්නේ මොකද? අර තණ්හාවක් තියෙන නිසා. ඒතකොට සින්දු ඇහිම නෙමෙයි වරද. දැන් බුදුහාමුදුරුව මේ කොසල් රජුරුව බුදුහාමුදුරුවන්ට හොඳ රස මසවුලු සහිත ප්‍රණීත රාජභෝජනයක් හදලා බුදුහාමුදුරුවන්ට ආරාධනා කළා. බුදුහාමුදුරුව ඔය රාජභෝජනය රජගෙදරට ගිහිල්ලා වැළඳුවද නැද්ද? වැළඳුවා. දැන් බුදුහාමුදුරුව අර පාත්‍රයේ වළඳලා පාත්‍රයේ අත ගර්ගන අත හේදුවට පස්සේ රාජභෝජනය ගැන කිසිසේත්ම නැවත සිහිපත් කළේ නැහැ. දැන් ඊගාව දවසේ බුදුහාමුදුරුවන්ට රජගෙදරකින් කොහෙන්වත් ආරාධනයක් නැහැ. වීටියේ පිඳුසිඟා වඩිනකොට අර දුප්පත් ගුදුගී පැලකින් යවහල් දානයක් දුන්නා. හම්බුනේ දුගී දුප්පත් පැලකින් යවහල්. දැන් මේ දුගී පැලෙන් හම්බුණ යවහල් ආහාරය අර රාජභෝජනය හා සමානව බුදුහාමුදුරුවෝ උපේක්ෂා සිටින් වැළඳුවා. සංසන්දනය කළේ නැහැ, මැන්නේ නැහැ. හැබැයි පෘථග්ජන පුද්ගලයෙක් ඕක කරයිද? රජුරුවන්ට පුළුවන් දුගී පැලකට ගිහිල්ලා යවහල් කන්න? බෑ. උපේක්ෂා සිටක් නැහැ. මනිනවා. මිම්මත් දාගෙන සංසන්දනය කරලා ඒ විතරක් නෙමේ, දැන් ඔය පෘථග්ජන පුද්ගලයෝ මේක හරියට තේරුම් ගන්න ඉස්සෙල්ලා අපි හිතමුකෝ කඩේකින් ආප්ප ගන්න පුරුදු වෙලා තියෙනවා කියලා. වෙන මොකක්වත් නෙමේ. දැන් බැරි වෙලාවත් ඔය කඩේ දවසක් ආප්ප කඩේ වහලා තිබුණොත් අර තාත්තා හරි අම්මා හරි ගිහිල්ලා කිව්වා අනේ පුතේ අද කඩේ වහලා අනික් වැඩෙන් ගෙනාවේ. අපොයි මට ඔය ආප්ප ගන්න. මොකද මනිනෝ. මේක තමයි මානේ කියන්නේ. මේක තමයි අර මැනීම. අර ප්‍රිය කඩේ දැන් පුරුද්දක් වෙලා. ඒ අපිට පුරුද්ද වෙලා. ඒකින්ද මනිනවා. වැරදිසේ මනිනවා. මානයක් ඇති වෙනවා. ඒ නිසා අර කඩේ අපිට රාගයක් ඇති වෙනවා. අර අනික් කඩේ අපිට ද්වේෂයක් ඇති වෙලා. තුනම එක වෙලාවට ඇති වෙලා. අර වචනේ අහපු හැටියෙම රාගය, ද්වේෂය, මොහය තුනම ඔය හිතේ අපි අලුතෙන් උපදිනවා. මෙතෙක් නොතිබූ.
දැන් එතන අනිත්‍ය සංඥාව වෙණි කරන්න කොහමද අර සින්දුවක්
ඔය? ඒක අර නිච්ච වෙලානේ තියෙන්නේ. අර ආප්ප කඩේ එක්ක අර සින්දුව මොකද්ද? නිච්ච වෙලා. ඉච්ච නිච්ච වෙලා. කැමැත්ත ස්ථීර වෙලා. දැන් ඒ කැමැත්ත ස්ථීර වූ කැමැත්ත අයින් කරන්නේ කොහොමද? නිච්ච න නිච්ච කිරීමෙන්. න නිච්ච කියලා වචනයක් මාගදී භාෂාවේ පාවිච්චි කරන්න බෑ. න නිච්ච වෙනුවට අනිච්ච. අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. ඒ වගේම අර නිච්ච නිසා සුඛ වෙලා. ඒක නිසා දුකට යද නිච්ඡං තන් දුක්ඛං. දුකට හේතුව මේක නිච්ච වීමයි. ඒ නිසා දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. ඒ වගේම මේ යම් නිච්ච වීමක් දුකක් වෙනවා නම් අනාත වෙනවා. අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. මේ තුන තේරුම් ගත්තාම අර ආනපාන තුනේම තියෙන්නේ අනිච්ච අනුපස්සනා කළා නිච්ච පජහති පාන කරන්න ඕන, දුක්ඛ අනුපස්සනා කළා සුඛ පජහති කරන්න ඕන පාන කරන්න ඕන, අනත් අනුපස්සී කළා අත් ප්‍රහාණය කරන්න ඕන. මේ ආනපාන තුන වඩනකොට නිබ්බිදා කියන தത്വයටපත් වෙනවා. නිබ්බිදානුපස්සී විහෙරති නන්දිං පජහති. නන්දි සංඥාව ප්‍රාණ වෙනවා. නන්දි කියන්නේ අර ඡන්දය, කැමැත්ත, දැඩි ආසාව, අවශ්‍යතාව. ඡන්දය ඉච්ඡ නිච්ච වීම තමයි මේ සියලු තැන්වලදී ඉච්ඡ අනිච්ච වෙනා නිබ්බිදා කියන තත්ත්වයටපත් වෙනවා.
පින්වත් ස්වාමීන් වහන්සේ, මම අහලා තිනවා මේ සද්ධානුසාරී ධම්මානුසාරී කෙනා තමයි සෝතාපට්ටි ඵලය ලබන්නේ. එතකොට මේ සද්ධානුසාරී ධම්මානුසාරී තත්වය ගැන පැහැදිලි කරලා දෙන්න මෙන් කරුණාවෙන්.
නෑ ඒක අහලා තියෙන එකේ පොඩි අඩුවක් වරද්දක් තියෙනවා. සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන් පුද්ගලයෝ හතර දෙනෙකුට. ප්‍රඥානුසාරී පුද්ගලයාටත් උග්ගටිතඤ්ඤ විදිහට සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරියත් ඵලයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම විපජ්ජිතඤ්ඤ පුද්ගලයාටත් වීර්‍යානුසාරී විදිහට සෝතාපට්ටි හෝ සකදාගාමි අනාගාමි ඵලයට පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ ධම්මානුසාරී පුද්ගලයාටත් සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන්. සද්ධානුසාරී පුද්ගලයාටත් නෙය්‍ය විදිහට සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන්. දැන් මේකේ වෙනසක් තියෙනවා. අර ප්‍රඥානුසාරී පුද්ගලයා උග්ගටි තඤ්ඤ. ගටි කියන්නේ මොනවද? ගැටි. මේ හදාගත්ත ගැටි තුන බැමි තුන එකපාරටම දැකලා ගැට එකපාරටම කපන්න පුළුවන්. උග්ගටි. ගැට ගලවන කපලා එකපාරට අයින් කරනවා. ඒ පුද්ගලයාට අර බාහ්‍ය දාරු වීර්යතුමා පුක්කුසාති රජුරුව දබ්බමල්ල පුත්‍ර සරහතන් වහන්සේ අර සන්තුති අමාත්‍යා ඔයගේ දැන් ආලෝක යක්ෂයා අංගුලිමාල හාමුදුරුව මේ ඔක්කොම උග්ගටිතඤ්ඤ ප්‍රඥානුසාරී. තව බොහෝ අය මේ පුද්ගලයොත් මෙතන එක ධර්ම දේශනාවක් වගේ ඇහුවාම මේ බණ තේරුම් ගත්ත ගමන් අර උග්ගටිතඤ්ඤ බව ප්‍රඥානුසාරී සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. පත් වෙන්න පුළුවන්. හැබැයි සමහරු අය ඉන්නවා එක ධර්ම දේශනාවක් ඇහුවට මේක තේරුම් ගන්න බෑ. හැබැයි දෙතුන් පාරක් ඇහුවාම අර ගැටේ දකින්නවා. ඒ ගැටේ ඊට පස්සේ ගලවන්න ඕන, ගැටේ කපන්න තියෙනවා, ගැටේ ලෙහන්න ඕන කියන එක දකින්නවා. ඒ අනුව වීරිය අනුසාරීව අර ගැටේ හිමින් සැරේ ලෙහනවා. හැබැයි අර උග්ගටි තඤ්ඤ පුද්ගලයා වගේ ගැටේ එකපාරට කපන්න බෑ. හිමින් හිමින් ගැටේ දැකලා ගැටි ගලවනු. අර නෙය්‍ය පුද්ගලයා ධම්මානුසාරී සද්ධානුසාරී පුද්ගලයාත් මේ බණ මේ ධර්මය දිගටම අහනකොට ක්‍රමානුකූලව මේ ගැට දකිනෝ. මේ ගැටේ ගලවන්නේ එයාට එකපාට තේරුම් ගන්න බෑ. ගැටේ අත ගගා ඉන්නවා සද්ධානුසාරී පුද්ගලයා. හැබැයි ගැටේ දැක්ක, ගැටේ තියෙන බව දැක්ක, ගැටේ ගලවන්න ඕන බව දැක්ක, ගැටේ ගලවන ක්‍රමය එකපාරට තේරෙන්නේ නැහැ. නමුත් කොහොම හරි ක්‍රමානුකූලව මේ ආනපාන සති සමාධිය දිගට වඩාගෙන යනකොට ඔය ගැටේ දැනන්න පුළුවන් වෙනවා. හැබැයි සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයාට එකවරම මගපල හතරම ලැබෙන්නේ නැහැ. අර බාහ්‍ය දාරු වීර්යතුමාට වගේ, සන්තති අමාත්‍යයට වගේ, උග්ගටි තඤ්ඤ පුද්ගලයන්ට වගේ සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයෝ නෙය්‍ය. නෙය්‍ය කියන්නේ ක්‍රමානුකූලව ටික ටික ගැටේ දැකලා, ගැටේ හොලවලා, ගැටේ ලෙහලා, ගැටේ කපරාරින් කවදාහරි ගැටේ ලෙහලා නිදහස් වෙනවා. ගැට තුන.
ස්වාමීන් වහන්ස, දරුවෙක් පියාට වඩා අම්මවට ආදරය කරනවා. ඊළඟට පුජ්‍යලෙක් තමුන්ගේ වෙන ගෙවල් වලට යන්න නැතුව මේ තමන්ගේ ගෙදරටම රාත්‍රී හරි තමන්ගේ ගෙදරටම යනවා. ඒව එතනදී ඒ අවස්ථාවලදී එතන උපාදානයක්ද තියෙන්නේ?
නිවේශ මානා කියන්නේ ඒකයි. ඒක තමයි කිව්වේ නිවේශ මානා. නිවේශ මානා කියන්නේ මොකෝ? තමන්ගේ ගෙදරටම යන්න ඕන. තමන්ගේ දරුව ගාවටම යන්න ඕන. තමන්ගේ ප්‍රියයන් ගාවටම යන්න ඕන කියන එකයි එත්තේසන් නිවේශ මානා නිවේශති.
ඒක උපාදානයක්ද?
ඒක උපාදානය. ඒක තමයි උපාදානය. ඒක තමයි අප්‍රිය බවට ඇලීම. උපේක්ෂා සිතක් නෑ එතන. එතන තියෙන්නේ මොකද්ද? නිවේශමාන. තමන්ගේ අර ගෙදෙට යන කැමැත්තක්, ආසාවක්, අවශ්‍යතාවයක් තියෙනවා. එතනින් විතරක් තෘප්තියක් වෙන්නේ ලබන්නේ නෑ. අර ඉවසා විමසා අධිවාසනා පහතබ්බා කරන්න බෑ. ඔය දැන් ඒ උපාසකම් ඇහුවේ ප්‍රශ්නේ මුල් එක අර දරුවා අම්මට ආදරෙයි තාත්තට වඩා. ඒකට හේතුව මොකද? දැන් වැඩි කාලයක් දරුවා ඉන්නේ හදාගන්නේ වඩාගන්නේ කිරි දෙන්නේ ඔක්කොම කරන්නේ කවුද? අම්මා. ඒක නිසා අර අම්මව තමයි දැකලා හඳුනාගෙන පුරුදු වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ණය ඝන දෙනුවක් අලුතෙන් සකස් වෙනවා. අලුත් ණයක් සකස් වෙනවා මේ ක්‍රියාකාරකම් නිසා. ඒ නිසා මේ ණය ඝන දෙනුවක් තමයි මේ ඔය ආදරය කියන්නේ, ඔය බැලීම කියන්නේ, ඔය ඇලීම කියන්නේ, ඔය අල්ලා ගැනීම කියන්නේ මොකද්ද? ණය ඝන දෙනු. දැන් ඔය දරුවම අපි හිතමුකෝ දැන් ඔන්න අවුරුදු දරුවව හම්බ වෙලා අවුරුද්දක් දෙකක් විතර මේ දරුවව හදා වඩාගෙන කිරි දීලා අම්මා ගියා ඩුබායි. අවුරුදු පහක් ගිහිල්ලා දරුවා මේ අම්මා ආවා. දැන් දරුවට අවුරුදු 8යි. දැන් දරුවා මේ අම්මා කියලා අඳුරනවද? නෑ. දැන් ආදරේද? දැන් ඇලෙනවද? දැන් නැහැ. හැබැයි දැන් කවුරු හරි කිව්වොත් ඔය ඔයාගේ අම්මා කියලා ඒත් තාම අවිශ්වාසයි. ඒත් තාම ඔය කියන ඇලීමක් ණය ගැන දිනුවන්නේ නැහැ. ඇයි මොකද? අර පුරුද්දක් නැහැ. දැන් අත්තරලා වෙන් වෙලා තිබුණේ. ඉතින් ඒක නිසා ආයිසරයක් කොහොම හරි මේ ඇලීම, මේ අල්ලා ගැනීම, මේ උපාදානය, මේ නිවේශමාන ඇති වුණාට පස්සේ තමයි ආයි කාලයක් යනවා අර දරුවයි අම්මයි එකතු වෙන්නේ. ඒකයි වෙන්නේ.
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, අපේ යම් කිසි භාණ්ඩයක් මිලදී ගැනීමේදී භාණ්ඩ දෙකක් අතරින් එකක් තෝරා ගැනීමේදී මිල හෝ යම් කිසි කල්පවැත්ම හෝ මතය මැනීම නෙමෙයි නේද?
ඒක යෝනිසම් මනසිකාරය. ඒක එහෙම අනින්න ඕන. ඒක තියෙන්න ඕන. අපිට මේ දෙපැත්තක් තියෙනවා. අපි දන්නවා හොඳටම මේක වැඩක් නැහැ, මේකේ ලෙඩ හැදෙනවා. අපි හිතමුකෝ කෑමක් කියලා. දැන් එක කෑමක් තියෙනවා දියවැඩියාව හැදෙන. එක කෑමක් තියෙනවා දියවැඩියාව හැදෙන්නේ නැති. එතකොට ඒ දියවැඩියාව හැදෙන්නේ නැති කෑම තෝරා ගැනීම ඒක යෝනිසෝ මනසිකාරය මිසක් අයෝනිසෝ මනසිකාරය නෙමෙයි. ඒ නිසා මේ මැනීම කියන එකෙ දෙපැත්තක් තියෙනවා. හොඳ මැනීමක් තියෙනවා, නරක මැනීමක් තියෙනවා. අර නරක මැනීම කියන්නේ ඇහැගන නාසය දිවකය මන පිනවන මැනීම, වැරදි මැනීම. නමුත් අපි අර ඊට වඩා ගැඹුරෙන් මේක හේතුඵල ධර්මයට බහගල්පා බලා ප්‍රතිඵලයේ මේ දේ ගැනීම හෝ කෑම හෝ ඇඳුම හෝ මේක ඒක හේතුඵල ධර්මයට බහගල්පා බලනවා නම් ඒක යෝනිසෝ මනසිකාරය.
පින්වත් ස්වාමීන් වහන්සේ, මම අහලා තිනා මේ චත්තාරෝ ඨානානි දැකබලා වැඳපුදා ගන්න සුදුසු තත්වයට පත් වෙන්නේ සද්ධානුසාරේ ධම්මං
සද්දස්ස කුල පුත්තස්ස වෙන්න ඕන. දැන් මහා පරිනිබ්බාන සූත්‍රයේ අනුපස්සෙන් ඡේදයේ තියෙනවා සද්දස්ස කුල පුත්තස්ස දස්සනියානම් සංවේජනියානම් කියලා. සද්දස්ස කුල පුත්තස්ස නොවු කෙනෙකුට ඔය කියන අර බුද්ධ ශක්තිය අනුගත වෙලා තියෙන ස්ථානවල හිරිවඩුන්නේ බෝධිය ගාව දවස ගානේ වැඳුම් පිදුම් කර කර හිටිය ආමුදුරුවත් සද්දස්ස කුල පුත්තස්ස නෙමෙයි නම් සෝතාපට්ටි ඵලයටපත් වෙන්නේ නැහැ. දසනියානම් සංවේජනියානම් වෙන්න බෑ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. සද්දස්ස කුල පුත්තස්ස ඌ කෙනෙකුට පමණයි සද්දා හෝති, සද්දා ඉන්ද්‍රිය මතු කෙනෙකුට පමණයි මේ දසනියානම් සංවේජනියානම් අර දසනේන පහතබ්බා කරන්න පුළුවන්. දසනේන පහතබ්බා කියන එකමයි දසනියානම් සංවේජනියානම්. වචන හතරක්. සං කියන්නේ රාගය, ද්වේෂය, මෝහය. වේ කියන්නේ අර වේගයේ වේදනාව ජනිත වෙනවා. ඒ ජනිත වන වේගය නවත්වනවා නීයානම්. නෙය කියන්නේ නීයානං කියන්නේ ඒක නතර කරනවා නවත්තනවා. ඒ අනුව දැක්ම තුල අර වේගයක් වේදනාවක් ආවේගයක් අලුතෙන් උපදවන්න නැති තත්වයටපත් වීම තමයි දස්සනීන පහතබ්බා කියන එකමයි දස්සනීන සංවේජ නීයාන. ඒ නිසා දැන් සද්දස්ස කුල පුත්තස්ස නොවු තත්වයකදී ඔය බුද්ධ ශක්තිය තියෙන හතර තැන සිය පාරක් දහස් පාරක් වැන්දත් ඒ පුද්ගලයා සෝතාපට්ටි ඵලයට පත් වෙන්න බෑ. මේක පැහැදිලිව බුදුහාමුදුරුවෝ මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අනුපස්සංචේදේ ඉතාම පිරිසිදුව කියලා තියෙනවා. කවුරුත් හොඳට කියවන්න මහා පරිනිබ්බාන සූත්‍රයේ අරගෙන දීඝනිකායේ තියෙන අනුපස්සනි චේදේ මේ මොකද්ද මේ කියලා තියෙන ධර්මතාවය කියන එක. එනිසා සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයන්ට ඔතෙන්ට ගිහිල්ලා කරන්න දෙයක්වත් නැහැ, කරන්න දෙයක් කළත් ඒකෙන් වැඩක් වෙන්නෙත් නැහැ, ඒකෙන් මඟපලක් ලබන්නෙත් නැහැ.
ගරු ස්වාමීන් වහන්සේ, මේ අපි හුඟක් වෙලාවට මම කියලා පුද්ගලයෙක් හිතින් මවාගෙන මේ එයා මෙහෙමයි කියලා එයාට මේ හානියක් වෙයි කියලා අපේ නිකන් හිතේ මානයක් ඇති වෙනවනේ.
ඒක තමයි අස්මිමානය කියන්නේ.
ඒ මානය කොහොමද අපි නැති කරගන්නේ? මේ
ඒක මානය නැති කරගන්න තමයි අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න ඕන. මේ මානය තමන් විසින් හදාගත්ත, මවාගත්ත, නිර්මාණය කරගත්ත, ප්‍රභවය කරගත්ත වැරදි දෙයක්. අර නිච්ච සුඛ අත්ථ කියන තුනේ එකතුව තමයි මහා රාහුල වාද සූත්‍රයේ පැහැදිලිව තියෙනවා අස්මිමානය. අස්මිමානය ඉවත් කරන්න අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මෙනෙහි කරලා නිබ්බිදා කියන තත්වයට පත් වෙන්නම ඕන.
ගරු ස්වාමීන් වහන්ස, අප බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා මට ඒ පාඨ හතරේ තේරුම දැනගන්න ඕනකම.
දැන් මේක මේක ටිකක් පැයක් විතර ධර්ම දේශනාවක් කළ යුතු ගැඹුරු කාරණයක්. මේ පිළිබඳව ධර්ම දේශනාවක් ඉතාම පැහැදිලිව පැයක් විතර තුල කරලා තියෙනවා. නමුත් මං මේක විනාඩි 5කින් 10කින් බොහොම කෙටියෙන් කියන්නම්. හැබැයි ඒ ධර්ම දේශනාව ඔය නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ වචන කීපේ බොහොම ගැඹුරු අර්ථයක් තියෙනවා. මුළු බුද්ධ දේශනාවම ඔතන තියෙනවා. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් අද බුද්ධාගමේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන්නේ අර අසපුවල ඉන්න හාමුදුරුවෝ නම් මොකද්ද කියන්නේ? සිංහලෙනුත් කියනවා ඒ මොකද්ද, ඒ භාග්‍යවතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා කියලා. ඒක තමයිද සම්මත පද පරම ධර්මයක් නැති අර්ථය. පද පරම අර්ථය. ඒක කිසිසේත්ම නිවනක් නැහැ. නමුත් මේ වචන ටික බුදුහාමුදුරුවෝ ඉතාම ගැඹුරු ධර්මයක් විග්‍රහ කරපු වචන ටිකක්. මේ දෙපැත්තක් තියෙනවා, හේතුයි ඵලයි. මේ හේතුඵල සම්බන්ධය සම්බන්ධ කරන්නේ මාගදී භාෂාවේ තස්ස කියන වචනෙන්. දැන් මේ අපි ඔය සූත්‍ර ධර්ම සියලුම දේවල් වල හේතුවක් සහ ඵලයක් සම්බන්ධ කරන වචනය තස්ස. තස්ස දායාදු චතක සූත්‍රයේ තස්ස කියන එක නමවරක් හේතුඵල ධර්මය සම්බන්ධ කරන්න විග්‍රහ කරලා තියෙනවා. තස්ස කියන්නේ හේතුයි ඵලයයි සම්බන්ධ කරන වචනයක්. න මෝ කියන්නේ මෝහය සහ මුලින්ම නැති කරන ආකාරය. නැවත හිතකට මෝහය ඇතුල් නොවන ආකාරයකට නැවැත්වීම තමයි මෝ න මෝ කියන්නේ. එහෙම නැත්නම් මේ මෝහය තියෙන තාක්කල් තමයි මව් කුසකට ගැබ් යන්නේ. නහි ජාතු ගබ්බ සෙයං පුනරේති. මෝහය නැත්නම් කිසි දවසක මව් කුසකට යන්න මව් කුසකට යෑම නවත්තන්න නම් මෝහය නැති කරන්න ඕන ඒ අර්ථයක් තියෙනවා න මෝ කියන වචන දෙක මේ වචන දෙකක් එනිසා මේ මෝහය සහමුලින්ම නැති කරන්න නම් යම් හේතු හතරක් ඉවත් කරන්න ඕන හේතු හතරක් මේ ඉවත් කරන්න මේ හේතු හතර විග්‍රහ කළා බුදුහාමුදුරුව පළවෙනි එක බග වතු වත බග කළා බෙදලා භාග කළා විභංග කරලා දැක්වේ දැන් බුදුහාමුදුරුව මුළු අවුරුදු 45ක්ම තුල කළා තියෙන්නේ මොකද්ද විභංග කිරීම සියලු දේ බුදුහාමුදුරුව දැන් ඔය ස්කන්ධ පංචකය පහකට බෙදුවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා විභංග කළා බෙදුවා ඒ වගේම නාම රූප රූපත් විභංග කළා ආපෝ තේජෝ වායෝ පඨවි ඒ වගේම සුද්ධාස්තක වර්ණ ගන්ධ රස ඕජා හැටියට ඒ වගේම චේතනා වේදනා පස්ස මනසිකාර මේ විදිහට සියලු දේ ගත හිත වත දෙකම විභංග කළා මේ ගත නැවත අර කේසාලෝමා නකා දන්තා තචෝ කියලා කොටස් සිද්ධයකට විභංග කරලා මේ අනිත්‍ය දුක්ඛානත් බලන්න පුරුදු කළා මුළු විභංග ප්‍රකරණය කියන ග්‍රන්ථයේම තියෙන්නේ මොකද්ද මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල තියෙන ක්‍රියාත්මක වන යම් යම් දේ බෙදලා විභංග කරලා භාග කරලා කොටස් වලට කඩලා බෙදලා පෙන්වලා මේක මේ මායාකාරී ඝන සංඥාවක් මේ ඝන සංඥාවෙන් දුව සංඥාවෙන් මිදී නිදහස් වෙන මේ ඝන සංඥාව තියනකන් තමයි මිනිසු ප්‍රියයි කියලා අර ලස්සන දෙයට ඇලෙන්නේ අප්‍රියයි කියලා කැත දෙයට ගැටෙන්නේ ඉතින් ඒක නිසා බුදුහාමුදුරන්ට මුල් අවුරුදු 250 තුලම කිව්වේ විභජ්‍යවාදියා කියලා මේ ධර්මය මුල් කාලේ විභජ්‍ය වාදයක් හැටියට තමයි මේ රටේ පැතිරුනේ. ඉතින් ඒක නිසා මේ විභජනය කිරීම. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණ උත්තානිකම්මන්ති කළා. ඒක තමයි බගවත. වත තමයි මේ බග කළා බෙදලා ගත්තේ. වත කියන්නේ ගත හිත. මේක තමයි පළවෙනි කාරණය අර මෝහය නැති කරන්න. දෙවෙනි එක තමයි න මෝ තස්ස භගවතෝ අරහතෝ. සියලු පෘථග්ජන පුද්ගලයෝ මේ ජීවත් වෙන්නේ පවතින්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන්නේ මේ රහ බලන නිසා. රහ බලන්නට පුරුදු වෙලා තියෙනවා. ඇහෙන් රූප උරා බීලා පානය කළා රස බලනවා. කනෙන් ශබ්ද රූප උරා බීලා පානය කළා රස බලනවා. නාසයෙන් ගන්ධ සුවඳ රහ බලනවා උරා බොනවා පානය කරනවා. දිවෙන් රස රූප උරා බලනවා රහ බලනවා. කයෙන් පොට්ටබ්බ පහස රූප උරා බොනවා රහ බලනවා පානය කරනවා. මනසෙන් ධම්ම රූප උරා බොනවා පානය කරනවා රහ බලනවා. මේ පණ තියෙන්නේ පාණීන් කිව්වේ මොකද්ද? මේ පානය කරන නිසා. ඒ නිසා මේ පානය කිරීම සීමාවක් නැතුව අන්තවාදී ලෙස සියලු පෘථග්ජන පුද්ගලයෝ පාණීන් කියන පානය කිරීම. පණ මේ පවත්වාගෙන යන්නේ මේ පානය කිරීම නිසා. මේ පානය කිරීම අර විඥානාහාර, කබලින්කාර ආහාර, සංචේතනාහාර, සංචේතනා සම්පස් ආහාර හතරම පානය කිරීම. මේ ආකාරයට තේරුම් ගත්තාම මේ රස බැලීම, මේ උරා බීම, මේ පානය කිරීම බුදුහාමුදුරුවෝ නවත්තුවා. නවත්තන්න ක්‍රමය හොයාගත්තා. ඒ නිසා රහ බැලීම නැවැත්තුවා. හැබැයි අර පැවැත්ම පවත්වාගෙන යන්නට උපමාන කරන ආහාරයේ මතඤ්ඤුතාව විතරක් පැවැත්තුවා. ඒ නිසා රහ බැලීම අත්හැරිය නිසා අරහතෝ කියන තත්වය විග්‍රහ කළා. ඒ අනුව රහ බැලීම නැවැත්තුවාම අරහත් තත්වයට පත් වුණාම අර මෝහය සහ මුලින්ම සදහටම න මෝ කියන තත්වයට පත් වුණා. එවගේම තුන්වෙනි එක සංමා. සං කියන්නේ රාගය ද්වේෂය මෝහය, මා කියන්නේ සහ මුලින්ම අර මූලපරියාය සූත්‍රයේ සබ්බ ධම්ම මූලපරියාය මා 124 ආකාරයක මඤ්ඤති මා මඤ්ඤති න මඤ්ඤති විග්‍රහයක් කරලා තියෙනවා. ඒ නිසා සම්මා කියන එක ධම්මචක්කපවත්තන සූත්‍රයේ සම්මාංගටකින් මේ මා කියන්නේ මිදී නිදහස් වීම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වීම සංමා. සම්මා වූ ගමන් මෝහය න මෝහ කියන තත්වයට පත් වෙනවා. ඊට පස්සේ සම්බුද්ධෝ කියන්නේ මේ රාග මුල ද්වේෂ මුල මෝහ මුල රාග ද්වේෂ මෝහ උපදින මුල බව උදුරා දැමීමෙන් මුල උදුරා දැම්මා. නැවත රාගය ද්වේෂය මෝහය හිතේ උපදින්නට බැරි වන ආකාරයට ඒ නිසා මෝහ මුල උදුරවා කියන්නේ රාග මුල ද්වේෂ මුල මෝහ මුල බව උදුරා දැමීම සං බුද්ධ කියන්නේ ඒකයි. ඒ අනුව මේ කරුණු හතරෙන්ම තියෙන්නේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඊටාම ගැඹුරු ධර්මතාවයක්. මේ මෝහය හිතෙන් උදුරා දමන්නට යලි මෝහය කවදක්වත් උපදීන්නේ නැති ආකාරයට මව් කුසකට නොයන ආකාරයට පුද්ගලයෙක්ගේ මේ පැවැත්ම ඉදිරියට නවත්වීමට හේතු වෙන සියලු කාරණා මේ ධර්මයේ මේ පාඩේ විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා. තව උඟාක් මේකට අදාළ සූත්‍ර ධර්මත් අරගෙන විග්‍රහ කරන්න පුළුවන්. නමුත් මේක තමයි කෙටි අර්ථය.
ගෞරවණීය අරහතුන් වහන්සේ, සද්දස්ස කුල පුත්තස්ස බවට පත් වූ කෙනෙක් චත්තාරෝට ආනානී කියන ස්ථාන හතරම වැඳ පුදා
ගත යුතුද? හතරම ඉතින් වැඳගත්තොත් හොඳයි. විශේෂයෙන්ම අර බුද්ධත්වයට පත් වූ මේ බෝධීන් වහන්සේ ගාව තමා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. එතන අත්‍යවශ්‍යයි. අනිත් තැන්වලත් බුද්ධ ශක්තිය තියෙනවා. නමුත් මෙතන මේ අංක එක එතන අත්‍යවශ්‍යයි.
ස්වාමීන් වහන්සේ, දැන් අපි මේ ඒ වගේ දැන් මොකක් හරි අරමුණක් ඔස්සේ කියන්නේ පිනවන්න හිත කටයුතු කරනකොට මේකේ අනිච්ච සංඥාව කොහොමද මෙනෙහි කරන්නේ?
අනිච්ච සංඥාව ඉතින් මෙනෙහි කරන්න බැරි නම් ආහන පාන සංඥාව මෙනෙහි කරන්න. අත්තරීම නාතයි, නොයල්ම නාතයි, විදීම නාතයි, එයින් නිදහස් වීම නාතයි. එතකොට අනිච්ච සංඥාව අනිච්ච අනුපස්සනා වෙලා නිච්ච සංඥාව ප්‍රහාණය වෙනවා.
මේ ස්වාමීන් වහන්සේ, මේ අපි ණය විනය සසඳා බලනවා කියන එක කොහොමද කරන්නේ?
දැන් අපි වැරදි වැඩක් කළොත් මොකද වෙන්නේ? වැරදි වචනයක් කිව්වොත් මුසාවාදා, පරුසාවාචා, පිසුනාවාචා, වැරදි දෙයක් කළොත් අර සේවිතබ්බා සූත්‍රයේ දස අකුසලයෙන් මොන අකුසලයේ කළත් වෙන්නේ මොකද? ගෙවන්න ණයක් හදා ගන්නවා. හොරකමක් කළොත් ණය වෙනවා. සතෙක් මැරුවොත් තමන්ගේ පණින් ණය ගෙවන්න වෙනවා. එක සතෙක් මැරුවොත් චේතනාවාර කර්මපතේ සම්පූර්ණ වෙන ආකාරයට සමහරට සියක් වරක් ඒ ණය ගෙවන්න වෙනවා. ඒක තමයි ණය. ඒ මරි සතා මැරීම නැවැත්තුවොත් ඒ සතාට අභේදානය දුන්නොත් අර විනය්‍ය ලෝකේ ණය වෙන්නේ නැහැ. ණයෙන් වෙන් වුණා. ණය මිදී නිදහස් වුණා. ණය විනය. මේක තමයි වචන දෙක. අපි අර දස අකුසලය කියලා කරපු කියලා තියෙන දේ කළොත් ණයෙන් වෙන් වෙනවා. දස කුසලය කළොත් මේ අකුසලය කළොත් වෙන්නේ ණය වෙනවා. දස අකුසලය ණය වෙනවා. දස කුසලය ණයෙන් මිදී නිදහස් වෙනවා.
පින්වත් ස්වාමීන් වහන්සේ, සද්දස්ස කුලපුත්ත නෝපුත්කලෙන් පළමුව චත්තාරෝ ඨානානි වැඳගන්න ඒ තුළ පැහැදීම ඇතිුනයි ඇති කරගෙන තියෙන කෙනෙන් පසුව සද්දස්ස කුලපුත්‍රෙක් වුණොත් ඒ තත්ත්වෙ
ඒක ඉතින් ඒක වෙන්නේ නැහැ. සද්දස්ස කුලපුත්‍රස්ස තත්ත්වයට පත් වූ කෙනෙකුට පමණයි දසඥාන සංවේජඥාන කියන තත්ත්වයට පත් වෙන්නේ. ඕන කෙනෙකුට සද්දස්ස කුලපුත්‍රස්ස වෙන්න පුළුවන්. උනාට පස්සේ එතෙන්ට ගිහිල්ලා කරන දේ කරන්න ඕන දේ කළ යුතු දේ නිවැරදිව තේරුම් ගත්ත පුද්ගලයෝ. අනික් පුද්ගලයෝ එතෙන්ට ගිහිල්ලා මොකද කරන්නේ? ඉල්ලනවා, යදිනවා, ප්‍රාර්ථනා කරනවා, වැඳුම් පිදුම් වැඳුම් පැතුම් කර කර පැවැත්ම ලෞකිකත්වය වඩා වර්ධනය කරගන්න පංචස්කන්ධය උපාදානය කරගන්න කටයුතු කරනවා මිසක් ඔය දරුවෝ නැති අම්මල දරුවෝ ඉල්ලනවා, විභාග පාස් කරන්න ඉල්ලනවා, බෝගස්වලට පඳුරු බඳින ඒවා අර සද්දස්ස කුල බුද්දස්ස නොවූ අසුතවත් පෘථග්ජන පුද්ගලයන්ගේ වැඩ. දෙකක් දෙපැත්තක්. එතෙන්ට ගිහිල්ලා වැඩක් නෑ සද්දස්ස කුල බුද්දස්ස නොවූ පුද්ගලයන්. දැන් ඕක කාලයක් තුළම ඇයි වැහුනේ? සද්දස්ස කුල බුද්දස්ස වෙන්න මේ ධර්මය සද්ධර්මය අහන්න ලැබුණේ නෑ, තිබුණේ නෑ. ඒක නිසා ඒ ස්ථාන වැහිලා යටපත් වෙලා ගල් වෙලා තිබුණා. දැන් ඊට පස්සේ සද්ධර්මයේ මතු වුණාට පස්සේ මේ චත්තාරෝඨානානි අර අවශ්‍ය පුද්ගලයන්ට පමණක් දැක බලා වැඳ පුදා දසඥානං සංවේජඥානං තත්ත්වයටපත් වෙන්න අවශ්‍යතාවය දැන් ඉෂ්ට වෙනවා. ඉස්සෙල්ලා ඔය මිනිස්සු එක එක ගමේ දැන් ඔය ගම්වල මිනිස්සු ඒ කාලෙත් වැඳ පිදුවා. හැබැයි සද්දස්ස කුල පුත්තස්ස කියන එකත් සද්ධර්මයක් තිබුණ නැහැ. දැන් සද්ධර්මයක් තියෙනවා. දැන් සද්දෝ හෝති සද්දා ඉන්ද්‍රිය සද්දස්ස කුල පුත්තස්ස කියන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒකට නම් අර සෝතාවදානේ පඤ්ඤා සුතුම ඥානෙ ලබා ගන්නම ඕනේ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, සද්දස්ස කුල පුත්‍රයෙක්ගේ ලක්ෂණ මොනවද? ඒ විදිහට වෙන්න පුළුවන් කොහොමද කියලා කරුණාකරලා විස්තර කරන්න.
දැන් ඒක මේ විනාඩි 5කට ඉස්සෙල්ලත් කිව්වා. මොකද්ද? ඉන්ද්‍රිය ධර්ම මතු කරගන්න ඕන, ආයතන යටපත් කරගන්න ඕන. ඒකට අවශ්‍ය ක්‍රියාකාරීත්වය මොකද්ද? ආනපාන සති සමාධි පිහිටා අර සද්දස්ස කුල පුත්තස්ස කියන මේ සද්දා ඉන්ද්‍රිය මතු කර ගැනීම, සද්දා බල මතු කර ගැනීම. සද්දා බල හතරක් තියෙනවා. බුද්ධ දේශනා විග්‍රහ කළ සද්දා බල හතරම තමා සෝතාපට්ටි අංග හතර, කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සිරි සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධම්මේසු ධම්මානු පටිපදාවේ ඇතිරීම. ඒක තමා සද්දස්ස කුල පුත්තස්සේකුගේ ලක්ෂණය. තාම් පලයට පත්වෙලා නෑ. එනිසා සද්දෝ හෝති වුනාම, සද්දස්ස කුල පුත්තස්ස වුනාම අර බුද්ධ ශක්තියට අනුවට. හැබැයි තව එකක් කියන්නුවට, දැන් ගෞතම බුදුහාමුදුරුව ජීවමානව හිටිය කාලේ ඔය ස්ථාන අතර වැඳ පුදා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණ නෑ. ඇයි? බුද්ධ ශක්තිය බුදුරුව බුදුගුණ බුදුහන්ට කාගාවද තිබුණේ? අර ජීවමානම තිබුණ. එනිසා බුදුහාමුදුරුවන්ටත් බුද්ධ ශ්‍රාවකයන්ටත් බුදුහාමුදුරුව ජීවමාන කාලේ ජීවමානව සිටිය කාලේ මේ කියන සද්දස්ස කුල පුත්තස්ස සත්වයට ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ශක්තිය තිබුණා. බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ මේ ශක්තිය අහුසි වෙලා අභාවයට ගියා. ඊට පස්සේ තමයි මේ සියලු බුදුවරුන්ගේ ශක්තිය එක තැනකට එක් වෙලා තියෙනවා. අතීතයේ පිරිනිවන් පාවදාළ සියලුම බුදුවරුන්ගේ අරහතුන් වහන්සේලාගේ පසේ බුදුවරුන් වහන්සේලාගේ මනෝමය කාය එක තැනකට කේන්ද්‍රගත වෙලා තියෙනවා. එතන තමයි ඔය හිරිවඩුන්නේ බෝධීන් වහන්සේ ළඟ. මේක පස්සේ කාලෙක හිරි වඩුන්න කියලා හදාගත්තේ. මේකේ නියම නම සිරි වැඩ උන්න. බුදුහාමුදුරන්ට එදා කිව්වේ මොකද්ද? සිරි. සිරි මළුව, සිරි පා, සිරි මහබෝ, සිරි මළුව, සිරි සදහම්, සිරි කේශ ධාතු, මේ ඔක්කොම සිරි කියන එක බුදුහාමුදුරන්ට ඒ කාලේ මේ හෙළ වැසියෝ යෙදුව පොදු නම.
ගරුතර ස්වාමීන් වහන්සේ, දැන් ඔබ වහන්සේ මේ නිවැරදි ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී කෙනෙක් හිතනවා මේ විදිහට කෙනෙක්ට පස්සතෝ වෙනවා, මේ නම් නිවැරදි බුද්ධ භාෂිතයමයි ශ්‍රී සද්ධර්මයමයි, මේ තමයි නිවන් මඟ සාක්ෂාත් කරගන්න පුළුවන් එකම ක්‍රමවේදය. මම මේ ඔත්සේමයි ගමන් කරන්නේ, අන් සියලු දේ බැහැර කරනවා කියන අවබෝධයට පත් වුණා නම් දැන් මෙයා කවුද?
ඒ අවබෝධයට පත් වීමට වඩා තමන් දස්සනේන පහතබ්බා වෙන්න ඕන. තමන්ගේ දැක්ම දෘෂ්ටිය උජුං කරෝති වෙන්න ඕන. චිත්තමත්ත පසීදති වෙන්න ඕන. මේ බණ අහලා ශ්‍රී සද්ධර්මයේ පටිච්ච සමුප්පාද ධර්මයේ අහලා වෙන්න ඕන. අර පුද්ගලයා කෙරෙහි විශ්වාස කිරීම නෙමෙයි මේකයි කාලාමා සූත්‍රයේ කිව්වේ. ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අනවජ්ජා, ඉමේ ධම්මා සංයූප සම්පසං සංයුජ බහිතා. අන්න ඒක අර විඤ්ඤූප සංහිතා නම් ඉමේ ධම්මා කුසලා නම් මේක කුණු සලා හරිනව නම් කෙලෙස්, මේ ධර්මයේ අනවජ්ජන සාවජ්ජන නම් අනවජ්ජනම්, මේ ධර්මයෙන් අර විඥානය ප්‍රහාණය වෙනවා නම් විඥාන ශක්තියෙන් ප්‍රඥාව මතු වෙනවා නම් අන්න ඒක පාර ගන්න කියලා කාලාමා සූත්‍රයේ කිව්වේ.
ඔන්න ඒද සිද්ධ වෙන කෙනා සද්දස්ස කුල පුත්‍රයා නේද?
ඔව්, ඒ පුද්ගලයා සද්දස්ස කුල පුත්‍රස්ස වෙනවා. ඒ පුද්ගලයාම දැන් තමන්ට ඇත්ත ඇති හැටියට යථා භූත ඥාන දර්ශනය ඒ පුද්ගලයාට ලැබෙනවා. තමා තුළින්ම දැක ගන්නවා මේ සියලු ඇත්ත. ඒක නිසා අර පජානාති කියන තත්වයෙන් ඉදිරියට ගිහිල්ලා ඒ පුද්ගලයා අභිඤ්ඤයං අභිඤ්ඤාතං අභිඤ්ඤාතන්ති කියන තත්වයට පත් වෙනවා. පරිඤ්ඤාතං පරිඤ්ඤයං පරිඤ්ඤාතන්ති, පහතබ්බංච පහිනම් පහියායන්ති, භාවේතබ්බංච භාවිතං භාවිතාතන්ති, සච්චිංගාතබ්බංච සච්චිංකරෝති සච්චිකාතන්ති. මේ චතුරාර්ය සත්‍යයම අවබෝධ වෙනවා.
ගරුතර ස්වාමීන් වහන්සේ, දැන් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ හැඳින්වුවේ සිරි කියන නාමයෙන්. දැන් සිරි ධම්මාලංකාර කියලා ඔබ වහන්සේ හඳුන්වන්නේ එතකොට ඒකේ තේරුම පොඩ්ඩක් තේරුම්
කරන්න. ඒකත් දෙතින් නමක්, මේකත් දෙතින් නමක්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් අපි කාය අනුපස්සනාවේදී කාය අනුපස්සනාවේදී
ඔව්
ක්‍රියාවේ වේගය ආවේගය අනුපස්සනා කිරීම කරන්නේ. එතකොට මේ ක්‍රියාවත් සමග මේ නවසීවතික පබ්බේ ගලපන්නේ එතන විපස්සනා භාවනා වශයෙන්.
ඔව්, ඒක අර අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා, නිබ්බිදා වීම, නිච්ච සුඛාත්ව ඉවත් කිරීම. දැන් පටික්කුල මනසිකාර පබ්බේ, නවසීවතික මනසිකාර පබ්බේ සහ ධාතු මනසිකාරය පබ්බයෙන් කරන්නේ අර නිච්ච සුඛාර්ථ කියන හිතේ තියෙන වැරදි දේ අයින් කරලා පාන කරලා අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගන්න උපකාර වන ආකාරයට තමයි මේ පබ්බ තුනම, තුනයි තුන නෙමෙයි උතන 11ක් තියෙනවා, නමයක් තියෙනවා නවසීවතික, ධාතු මනසිකාරය එකයි, පටික්කුල මනසිකාරකයි, 11ම අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිච්ච සුඛාර්ථ හිතෙන් අයින් කරන්නට උදුරා දමන්නට උපකාර වන ආන පාන. අර ආනපාන පබ්බයයි ඉරියාපත්ත පබ්බයයි සම්පජඤ්ඤ පබ්බයයි නැවත මේ වර්තමාන මොහොතේ හිතට එන වැරදි අරමුණ අයින් කරලා ඒ වෙනුවට අනතිවත්ත නට්ටේන කියන අර්ථයෙන් හරි අරමුණ ගැනීමට උපකාර වෙනවා. ඒ නිසා මේ දෙකම තේරුම් ගන්න ඕන.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, සබ්බලෝක අනබිරත සංඥාව කියන එකත් නචකින්චි ලෝකේ උපාදීයත්‍රි කියන එකත් දෙකක්.
සබ්බලෝක අනබිරත සංඥා හෙට ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා, ඒක හෙට කියන්නම්. අනික මොකද්ද ඇහුවේ?
නචකින්චි ලෝකේ උපාදීයත්‍රි.
නචකින්චි ලෝකේ උපාදීයත්‍රි කියන එක නම් නචකින්චි ලෝකේ උපාදීයත්‍රි කියන එකේ තව එකක් තියෙනවා. මුල කෑල්ල මොකද්ද? අනිස්සිතෝච විහෙරති
නචකින්චි ලෝකේ උපාදී.
නචකින්චි ලෝකේ උපාදීයත්‍රි කියන්නේ මේක. දැන් මේක මහා සතරාචිපට්ඨාන සූත්‍රයේ 21 අවස්ථාවක අවධාරණයෙන් මේ ආනපාන සති සමාධියේ කායගත සතිය පාත්තදී මෙනෙහි කරන්න ඕන දෙයක්. මේකේ තියෙන්නේ ඇත්ත වශයෙන්ම කරුණු හතක දෙපැත්තක්. හරියට මේ මාළිකින් ලස්සන මල්වලක් ගෙතුවාගේ මේ කරුණු හතක් තියෙනවා දෙපැත්ත දුවතාවය. ඔය කරුණු වල අර මුලම වචනයත් අගම වචනයත් අරගෙන සකස් කරගත්ත පදයක්. දැන් මේ කරුණු හත තමා අනිච්ඡානුපස්සී විහරති නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී විහරති සුඛ සංඥා පජහති, නිබ්බිද අනත්තානුපස්සී විහරති අත්ථ සංඥා පජහති, නිබ්බිදානුපස්සී විහරති නන්දිං පජහති, විරාගානුපස්සී විහරති රාගං පජහති, නිරෝධානුපස්සී විහරති සමුදයං පජහති, පටිනිසග්ගානුපස්සී විහරති සබ්බූපදි පජහති. අවසාන වචනේ මොකද්ද? සබ්බූපදි පජහති. මුලම වචනේ මොකද්ද? අනිච්ච අනුපස්සී විහරති. මේකමයි අනිස්සිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදිත. අපේ කැමැත්තට අනුව සිතෙන් නිච්චසේ සුඛසේ අත්ථසේ අපි අල්ලාගත් කිසිම දෙයක් අපේ කැමැත්තට අනුව උපාදානය කරගෙන පවත්වන්න නවත්වන්න පුළුවන් ධර්මතාවයක් ලෝකේ නැති බව යථා පරිදි තේරුම් ගැනීම තමයි අනිස්සිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදිත. ඒක තේරුම් ගන්න තමයි අර ආනපාන අර හතක්ම තියෙන්නේ. අනිච්ඡානුපස්සී විහරති නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී සුඛ සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහරති අත්ථ සංඥා පජහති. මේ ආකාරයට පටිනිස්සග්ගානුපස්සී විහරති සබ්බූපදී පජහති. මේක අර විග්‍රහ සහිතව විග්‍රහ විස්තර සහිතව තමාර තියෙන්නේ. මේක කෙටි වචනේ තමා මේ අනිස්සිතෝච විහරති නච කිංචි ලෝකේ පදිය. ඒ තේරුම තමා මේ ඔක්කොම දැන් මේ කියන්නේ. පාප පස්ස කුසල අස්ස, ඒ අනුව සචිත්ත පරියෝ තපන පූර්ණ වශයෙන්ම හිත තමන්ගේ හිත පූර්ණ වශයෙන් පිරිසිදු වෙනවා, දපණය වෙනවා, පාලනය වෙනවා, සංවර වෙනවා, ශික්ෂණය වෙනවා. ඒ අනුව ඒතං බුද්ධ මොකද්ද? ඒතං බුද්ධානුශාසනං කිව්වේ බව උදුරා දැමීමට දේශනා කරපු ක්‍රමය මේකයි. නැතුව මේ බුදුහාමුදුරුවන්ගේ අනුශාසනය නෙමෙයි. මේක දැන් අද ක්‍රියාපදයක් කරගෙන මේක තියෙන්නේ මොකද්ද? බව උදුරා දැමීමට කියා දුන්න මාර්ගය මේකයි කියන එකයි මේකේ තේරුම. නමුත් අද වෙනකොට අර බුද්ධ කියන එක නාම පදයක් කරගත්ත නිසා සියලු බුදුවරුන් දේශනා කරලා තියෙන්නේ මේකයි කියලා අද කියන්නේ. ඒක නෙමෙයි මේකේ තේරුම. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට උපකාර වන ඒකායන ක්‍රමයේ දේශනාව මෙන්න මේකයි. මොකද්ද? අස්ස පස කිරීම.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සද්දස්ස කුල පුත්තේ ඒ බුද්ධ ශක්තියක් ලබා ගන්න තැනට කියලා බුද්ධ ශක්තිය ලබා ගැනීමද කොහොමද ලැබෙන්නේ? අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නක.
බුද්ධ ශක්තිය කියන්නේ මොකද්ද? නැවත බව උදුරා ගන්න දමන්නට ශක්තියක් ඕන. දැන් අපේ බෝසත්තුමා දේශනා කළා, මේ බෝධින් වහන්සේ ගාවට ඇවිල්ලා බුද්ධත්වයට පත් වෙන ඉස්සෙල්ලා පුබ්බේව මේ සම්බෝධා අනබි සම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්තස්ස ඒව. අනබි සම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්තස්ස ඒව. පුබ්බේව මේ සම්බෝධා. මේ බෝධීන් වහන්සේ ගාවට ඇවිදිල්ලා මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරන්නට නොදැන නොහැකිව අසම්බුද්දස්ස අනබි සම්බුද්දස්ස. මම බව උදුරා දමන ක්‍රමය හොයමින් හිටිය පුද්ගලෙ. එනිසා දැන් තව බැරි වෙලාවත් දැන් අවුරුදු 6ක් ඔය බෝසත්තුමා එක එක තැන්වල ගිහිල්ලා නොයෙකුත් ගුරුවරු හොයා බව උදුරා දමන ක්‍රමය හෙව්වා. හැබැයි බය උදුරා දමන්නට ක්‍රමය හම්බුනේ නෑ. බැරි වෙලාවත් ඔය බෝධීන් වහන්සේ ගාවට තව අවුරුදු 10ක් හිටියානම් වෙන වෙන තැන්වල කරග්ග ගහ. ඒත් බව උදුරා දමන්න අර බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ නෑ. ඒ නිසා මේක ධර්ම නියාම ධර්මයක් තියෙනවා. ඒ නියාම ධර්මයට අනුව අර වැය කරන්න ගෙවන්න ඕන කොටස ඉවරුන ගමන් ධර්මතාවයෙන් නියාම ධර්මයට අදුව අර බෝධීන් වහන්සේ ගාවට එන්නට අර මධ්‍ය මණ්ඩලයට බව උදුරා දමන්නට අතීත සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තියෙන් කේන්ද්‍රගත වෙලා තියෙන තැනට එන්න ලැබුණා. ඒ අනුව අර බුද්ධ ශක්තියට අනුගත වෙලා බව උදුරා දැම්ම නික්ලේශී තත්වයට පත් වුණා.
ඉතින් ස්වාමීන් වහන්සේ, අපි හිතන මම හිතනවා දැන් අපි හැමෝටම මේ ගැටලුව තියෙනවා. අපිට මේ සිත එහෙම දුවනවා හැම තිස්සෙම. එකඟතාවයකටපත් කර ගැනීම වශයෙන් මම හිතනවා මේ ආස්වාද ප්‍රස්වාසයේ නියැලෙනවා කියන එක. මම දැන් තේරුම් ගත්තා ඒක වැරදි. එතකොට දැන් අපිට මේ සිත එකඟතාවයකටපත් කර ගත්තොත් මේ ධහම දකින්න පහසුයි. ඒ වෙනුවෙන් මම හිතනවා පටික්කුල මනසිකාරය කිරීම සුදු සුද්ද කියලා. එවෙන්න නැත්තං එවැනි කළ යුතු දෙයක් ගැන පින්වත් ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් පහදා දෙන්න.
දැන් මෙහෙමයි, අපිට මේ මගඵල ලබන්න නම් ඉස්සෙල්ලම ධම්ම චක්කුන් උදපාදි වෙන්න ඕන. එහෙම නැත්නම් චක්කුකරණී වෙන්න ඕන. චක්කුකරණී වෙන්න ඔය කියන හුස්ම ගැනීම පිට කිරීම හෝ වෙන හෝ මේ භාවනාවක් හෝ උපකාර වෙනවද උදව් වෙනවද? නැහැ. මොකද්ද උපකාර වෙන්නේ ධම්ම චක්කුන් උදපාදි වෙන්න චක්කුකරණී වෙන්න? ධම්මස පැහැදින්න. දැන් අද උදේ කියපු අරිය මේ සබ්බාසෝ සංවර පරියාය සූත්‍රයේ මුල වැඩේ කිව්වේ මොකද්ද? මුල පිළි ඔක්කොම කිව්වේ මොකද්ද? මේ චක්කුකරණී, එහෙම නැත්නම් දසනේන පහදම්ම තබ්බා. මේ දැක්ම පිරිසිදු වෙන්න ඕන, පිරිසිදු කරගන්න ඕන. මේක බණ අහන්න නැතුව බණ භව නසන ක්‍රමය. රාග භව, ද්වේෂ භව, මෝහ භව උපදින්නේ කොහේද? ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒකෙන් ඇතිවන අයහපත් ඵල මොනවද? මේ සියලු දේ බණ. ඒකෙන් මිදී නිදහස් වෙන්නේ කොහොමද? මේ සියලු දේ භව නසන ධර්මය. මේ බණ කියන එකේ තේරුම බොහොම ගැඹුරුයි. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියන එකේ තියෙනවා. ඒ කියන්නේ හේතුඵල ධර්මය පසක් කොට දැක ගන්න ඕනේ. එහෙම නැත්නම් යේ ධම්මා හේතුප්පබ්බවා තේ සං හේතුන් තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ. මේක බණ. සං මේ හේතු තුන සම්බන්ධතාවයක් අලුතෙන් සමුදේ බිහි කරන හේතු තුන නැවත නැවත යලි යලිත් පුනබ්බව ප්‍රභවය වෙන හැටි තමන් දවිසින් දකිින්ද. ඒ අනුව තමා අර ධම්ම චක්කු උදපාදි චක්කුකරණී වෙන්න. චක්කුකරණී නොයි ඥානකරණී වෙන්න බෑ. ඥානකරණී චක්කුකරණී ඥානකරණී නොවී උප සමාය උප සම්මාය සංමා සංවලින් විදී නිදහස් වෙන්නට අප කැප වෙලා කටයුතු කරන්න ආනපාන සතිය වඩන්න බෑ. උප සම්මාය නොවී අභිඥාය වෙන්න බෑ. අභිඥාය නොවී නිබ්බිදාය වෙන්න බෑ. මේ නිබ්බිදාය නොවී සංවත්තන්ති කරන්න බෑ.
ගරුතර ස්වාමීන් වහන්ස, දැන් ස්වාමීන් වහන්සේ කිව්වා මේ සියලුම බුදුවරුන්ගේ මනෝකාය
මනෝමය කාය
බෝධින්නාථිකාව තියෙන කියලා එක ටිකක් පැහැදිලි කරලා දෙනවද?
ඊට වැඩි පැහැදිලි කරන්න දෙන්න. මෙතෙක් කල් කෝටි ප්‍රකෝටි ගානක් අරහතුන් වහන්සේලා, ලෞත්‍ර බුදු පියාණන් වහන්සේලා, පච්චේක බුදු පියාණන් වහන්සේලා මෙන්න මේ අතේ අල්ලට ගන්න පුළුවන් තරමට කෝටි 100ක් බුදු පියාණන් වහන්සේලාගේ මනෝපේකය මේ අල්ලට ගන්නට පුළුවන් තරඟවත් අවශ්‍ය නැහැ. ඒ අල්ල තරඟවත් දැනක් අවශ්‍ය නැහැ රැඳින්න. ඒ සියලු දේ යම් කිසි කෙනෙක් පච්චේක බුද්ධ හෝ ලෞත්‍ර බුද්ධ හෝ අරහත් බුද්ධ හෝ වෙලා පිරිනිවන් පෑව ගමන් ඒ මනෝමය කාය කොහාටද ගිහිල්ලා රැඳින්නේ? අර කේන්ද්‍රගත වෙන්නේ අර බුද්ධ ශක්තිය තියෙන මධ්‍ය මණ්ඩලයට, බෝධීන් වහන්සේ ළඟට. මේක නාසා ආයතනය ඔප්පු කරලා තියෙනවා. කොහොමද? නාසා ආයතනය මේ ගුරුත්වාකර්ෂණය බිම්බර ගතිය, අර දස බිම්බර ගතිය මැන්න මන්න ඒගොල්ලෝ යන්ත්‍රයක් හෙව්වා. දැන් ඒගොල්ලෝ යන්ත්‍රයක් හොයලා මේ බිම්බර ගතිය ගුරුත්වාකර්ෂණය මැනලා Google මැප් එකක් හදලා ඉන්ටර්නෙට් එකේ පල කළා. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා, දෙකක් තුනක් මේ මම මේ කතාව කිව්වට පස්සේ. දැන් ඔය මැප් එකේ බැලුවාම හරියට හිරිවඩුන්න මේ මිහිතලයේ මේ පෘථිවියේ බිම්බර ගතිය ගුරුත්වාකර්ෂණය අඩුම තැන ඔප්පු වුණා. ඔප්පු කළා. ඊට වැඩි ඔප්පු කරන්න දෙයක් නැහැ. දැන් ඇහැ පෑදින්න ඕන පෑදිනයි. ඔය ඔය ධර්මතාවයෙන් සිදුවෙන දේ. දැන් මේක මතුනාට පස්සේ දැන් ඔය විද්‍යාඥයොන්ටත් මේක මතු කරලා පෙන්වන්න ඕන වුණා. සියලු දේ වගේ තමයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, අර පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සිතිය කියලා, අර ඒ එනකොටම සිතවිල්ල ඒ වෙලෙම දකින්න හිත එකඟ ගන්න පුරවන්නේ.
ඔව්, ඒක සිතවිල්ලක් එනකොටම එත්තේසං උපජ්ජමානා උපජ්ජති එත්තේසං පහ්‍යමානා පහ්‍ය. එතන එතනදිම උපදින තැනදිම ප්‍රහාණය කරලා නිරුද්ධ කරන්න ඕනේ. නැතුව විනාඩියක් දෙකක් පහ වුණොත් හරියන්නේ නැහැ. අනුසය උපදිනවා. ඒ නිසා දැන් මේක පුරුද්දක් නැති නිසා මේක එකපාරට කරන්න බැරි වුණාට, මේක පුරුදු වුණාට පස්සේ ඔය ආනපාන සති සමාධිය අර එන වේගයට වඩා යන වේගෙ වැඩි වෙනවා. එතෙන්දී ඔය ඔය කියන සියලු දේ කරන්න ඕනේ නැහැ. කරන්න ඕන දේ බොහෝම කෙටි. මේක පුරුද්දක් බවට හිත පදම් කරගත්තට පස්සේ අපිට මේ සියලු දේ සිහිපත් කර කර වචන කිය කියා අනුස්සති වඩ වඩා ඉන්න ඕනේ නැහැ. අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති කියන විතර එක ක්ෂණයකට එක තප්පරෙන් කෝටියෙන් එකකට මේ කාරණේ මෙනෙහි කර ගමන් අර සියලු දේ වෙලා නිබ්බිදා කියන තත්වයටපත් වෙලා සබ්බූපදී පටිනිසග්ග වෙනවා. ඒ තරම් සරල දෙයක් මේක. ඔව්, මේ බණ කියන්නේ ඒ ක්‍රමය සියලු දේ විග්‍රහ කරලා දැක ගන්න පුළුවන් වෙන ආකාරයට කරගන්න වෙන්නේ. එච්චර සුළු දෙයක්. හැබැයි නිවැරදිව දැක ගන්නකම් කරගත්තු දේ කතං කරණියන් වෙන්නේ නැහැ. කළ යුතු දේ කරගන්න බෑ. හොඳයි එහෙනම්. තවත් ප්‍රශ්න තියෙනවද? නැහනේ. එහෙනම් අදට අවසానයි. දැන් දවස් තුනක්ම ඉවරයි. මහා සතරාතිපට්ඨාන සූත්‍රය දේශනා කළා ඉවරයි. හෙට උදේ සූත්‍රයක් දේශනා කරනවා ගිරිමානන්ද සූත්‍රය. හෙට හවස මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයට කලින් බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ ඒකට සම්බන්ධ සූත්‍රයක් වූ කායගත සති සූත්‍රය මේ පින්වතුන්ගේ දැනගැනීම සඳහා විග්‍රහ කරනවා. ඒ හෙට හතරවෙනි පස්වෙනි දවස අනිද්දා තව බොහොම කෙටි සූත්‍ර කීපයක් විතරයි සත්තරාණ කුසල සූත්‍රය විග්‍රහ කරනවා. ඊට පස්සේ හවස්තරුවේ කිංටි සූත්‍රයත් සංඝබේද සූත්‍රයත් අනන්තරික පාපකර්ම සූත්‍රයත් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සෙනසුරාදා හට සිකුරාදා ඊට උදේ වරුවේ සූත්‍ර ධර්ම හතරක් පහක් තියෙනවා. අනුධම්ම සූත්‍ර හතරකුත් අනත්ත ලක්ෂණ සූත්‍රයත් සිකුරාදා උදේ වරුවේ දේශනා කරලා මේ හැම සූත්‍රයක් දේශනා කරාට පස්සේම නැවත ප්‍රශ්න අහන්න පැයකමාරක් දෙකක් තියෙනවා. ඔය ඕන කෙනෙකුට තවත් ප්‍රශ්න තියෙනවා නම් ඕන එකක් අහන්න පුළුවන්. ඉරිදා උදේ වරුවේ මේ දේශනා පුළුවන් තරමක් ඉවර කළා, සමාලෝචනය කළා, අවසන් කරනවා. ඊට පස්සේ ඉරිදා හවස වරුවේ, ඒ කියන්නේ 8 වෙනිදා අවසන් දවසේ දවල් 1:00 මේ සියලු පින්වතුන් සහභාගී වෙලා සමාලෝචනයක් කරනවා. තම තමන්ට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙනවා ඉරිදා දවල් 1:00. තව දවස් දෙකක් පූර්ණ වශයෙන් තව කරුණු අධ්‍යයනය කරන්න, ඉගෙන ගන්න, තේරුම් ගන්න තියෙනවා. අවසාන වශයෙන් ඉරිදා 1:00 ඒ වැඩසටහන මේ පැය 3කට 4:00 වෙනකොට අවසන් වෙනවා. 4:00 පස්සේ ඊළඟපස දීලා කැමති අයට යන්න පුළුවන්. දුර අයට රාත්‍රියේ නවතංගන පහුදා ඉල්දානෙන් පස්සේ යන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ වැඩසටහන ඉරිදා හවස අවසන් වෙනවා. Tamanටත් අවස්ථාවක් ලැබෙනවා මේ සමාලෝචනයට ඉදිරිපත් වෙලා පුළුවන් අය සියලු දෙනානේ මේ කැමති අය දැන් මීට පෙර ඒ සමාලෝචනයට ඉදිරිපත් වූ අය අවශ්‍ය නැහැ නැවත නැවතත්. නමුත් ඒ සමාලෝචනයට තමන්ටත් අදහස් ඉදිරිපත් කරන්න කැමති 20කට 22කට විතර අවස්ථාව පැය 3ක් තුළ මේ සමාලෝචන වැඩසටහනට ඉදිරිපත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. හොඳයි එහෙනම් අදට මේ වැඩසටහන අවසන්යි. කවුරු සාදුකාරයක් දෙන්න මේ ගාතවන් කියලා පින් අනුමෝදන් කරන්න. එත්තාවතාචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනම් තෝ සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් තෝ සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනම් තෝ සුඛිතා වුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ තුයාව නිපාන පත්තියා.